නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. සද්ධාන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල මාතෘකාව වශයෙන් තබාගෙන තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය. එතකොට මජ්ක්‍ධිම නිකායේ වගේම දීඝ නිකායේත් සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගත වෙනවා. දීඝ නිකායේදී චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අන්තර්ගත වෙනවා. ඒ හැරෙන්න මේ සූත්‍ර දෙකම එකම ස්වභාවයක් ගන්නවා. ඊට අමතරව සතිපට්ඨානය ගැන කියවෙන සූත්‍ර රාශියක් සතිපට්ඨාන සංයුක්තයේ අන්තර්ගත වෙනවා, සංයුක්ත නිකායේ. ඒ අනුවත් මේ සූත්‍ර පිටකය පුරාවටම මේ සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකේ වටිනාකම ප්‍රායෝගික වටහාගත් යෝගාවචරයින් එදත් අදත් මතුවටත් බොහොම සාදරයෙන් මේ සතිපට්ඨාන සූත්‍රය පරිහරණය කරනවා. ඉතින් අපිත් උත්සාහවන්ත වෙන්නේ මොනවද අපිටත් මේ සතිපට්ඨාන සූත්‍රයෙන් ගන්න තියෙන ආදර්ශ, ගුරුහරුකම්, මඟ පෙන්වීම මොනවද කියලා විමසිලිමත් වෙලා ඒ අනුව අපි කරගෙන යන භාවනාව තව තව සාර්ථක කරගන්න, තව තව නිවැරදි කරගන්න, අපේ හිතේ යම් යම් සැක සංකා තිබුණා නම් ඒවා දුරු කරගන්න. ඒ වගේම ධෛර්ය සම්පන්නව නිවැරදි එල්ලයක් ඔස්සේ, පැහැදිලි මාර්ගයක් ඔස්සේ ඉදිරියට අපේ භාවනාව කරගෙන යන්න තමයි අපි මේ සතිපට්ඨාන සූත්‍රය මූලික කරගෙන මේ ධර්ම දේශනා මාලාව පවත්වන්නේ. එතකොට අපි මේ වෙනකොට කායાનුපස්සනාව ගැන සෑහෙන්න සඳහන් කළා, වේදනානුපස්සනාව ගැන සඳහන් කළා. ඒ වගේම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්තානුපස්සනාව සම්බන්ධයෙන්. එතකොට අපි නැවතත් කායાનුපස්සනාවෙන්ම මදක් මේ මාතෘකාවට එළඹුණොත් දැන් අපි දන්නවා කායේ කායානුපස්සී විහෙරති කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. කායේහි කායානුව බලමින් වාසය කරනවා කියලා. දැන් මෙතන විශේෂත්වය තමයි අපිට මේ කය ගැන, මේ ශරීරය ගැන විවිධ ක්‍රමවලට ඉගෙන ගන්න පුළුවන්. අපිට ඕනම් පොතකින් පතකින් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එකක් බලලා අද කාලේ වගේ නම් TMC වීඩියෝ දර්ශනයකින් මේ කය විච්ඡේදනය කරනවා බලන්න පුළුවන්. කාගෙන් හරි අහලා දැනගන්න පුළුවන්. ධර්ම දේශනාවකට අහුන්කන් දීලා ඉතින් කය ගැන සෑහෙන විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් හැබැයි මේ ඔක්කොම සුතමේ ඥානයක්, චින්තාමේ ඥානයක් පමණට සීමා වෙනවා. ඒක එකාතකින් කියන්න පුළුවන් මතුපිට නුවණක්. නැත්තම් හිතේ මහා ගැඹුරකට ගිය නුවණක්, ප්‍රත්‍යක්ෂ නුවණක් නෙමෙයි. අපි කාගෙන් හරි අනුන්ගෙන් ඉල්ලගත්ත, නැත්තම් ණයට ගත්ත, අහගත්ත නුවණක් කියලා කියන්න පුළුවන්. ඒක බොහොම తాවකාලිකයි. අපේ ප්‍රත්‍යක්ෂ නුවණක් නෙමෙයි එතන තියෙන්නේ. දැන් සතිපට්ඨාන සූත්‍රය පුරාවටම භාගතුන් වහන්සේ පෙන්වන්නේ මේ ප්‍රත්‍යක්ෂ නුවණක් අවදි කරගන්නා ආකාරය. වෙනත් වචන වලින් කියනවා නම් භාවනාමය ප්‍රඥාවක් අවදි කරගන්නා ආකාරය. එතකොට ඒ බඳු භාවනාමය ප්‍රඥාවක් අවදි කරගන්න නම් අපිට මේ භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගයේ ගමන් කිරීම අවශ්‍ය වෙනවා. මොකද මෙතෙන්දී අපිට උමනා දේවල් කළා තේරුමක් නැහැ. මොකද බුදුරජාන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා ඒ නිවර්දි මාර්ගයක් දැනටමත් දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඒ මාර්ගයේ ගමන් කළොත් එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආනිසංස අපිට ලැබෙන්න අවස්ථාව තියෙනවා. දැන් සතිපට්ඨානයේ විස්තර කරන්න පටන් ගන්නකොටම භාගතුන් වහන්සේ දේශනා කරපු ප්‍රකාශය තමයි මම මාතෘකා වශයෙන් තියාගත්තෙත්. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං සුද්ධියා. මේ සත්වයින්ගේ පාරිශුද්ධිය පිණිස, පිරිසුදු භාවය පිණිස ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. ශෝක පරිද්ධවානං සමතික්කමාය. මේ ශෝක කිරීම, හඬා වැළපීම් සමතික්‍රමණය කරන්න, ඒවා බැහැර කරන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය. දුක් දොම්නස්, හිතේ පහළ වෙන විදාකාර දුක් දොම්නස්, සෝතැවුල් මේවා අයින් කළා දාන්න. ඥායස්ස අධිගමාය. නිවර්දි මාර්ගය මෙන්න මේකයි, ආයුතු මාර්ගය මෙන්න මේකයි, ඉදිරියටත් කළ යුත්තේ මෙන්න මේකයි, මේ විදිහටයි මගේ ඉදිරි ආධ්‍යාත්මික ජීවිතය සකස් විය යුත්තේ කියලා ඒ නිවැරදි මාර්ගය හඳුනා ගන්න. ඒ මාර්ගයට පිවිසෙන්න. ඒ වගේම නිබ්බානස්ස සච්චිකිරියාය. නිවන් සුව සාක්ෂාත් කරගන්න. මෙන්න මේ ආනිසංස සඳහා බුදුහාඳුරු සතිපට්ඨානයක් දේශනා කරනවා. ඉතින් එහෙමනම් අපි නිවරදිව සතිපට්ඨානය වඩනකොට මේ කියපුව ආනිසංස අපිට ටික ටික සාක්ෂාත් වෙන්න ඕන. ඒක කවුරුත් කිව්වා පළියට නෙමෙයි, තමා තුළම පොඩ පොඩ මේ ආනිසංස ඉස්මතු වෙන බවක්, තමන්ට ඒවා තේරෙන බවක් හැඟෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කියන්නේ අපි තාම එක්කෝ සතිපට්ඨානය පටන් ගත්ත අවධියේ ඉන්නේ, එහෙමත් නැත්නම් අපි සතිපට්ඨානය වරද්දගෙන තියෙන්නේ. සතිපට්ඨානය වරද්ද ගත්තොත් කිසිසේත්ම නිවරදී ආනිසංස නොලැබෙන බවත් බුදුරජාන් වහන්සේම කියලා තියෙනවා. සතිපට්ඨානය වරද්ද ගත්තා කියලා කියන්නේ ආර්ය මාර්ගයේ වරද්ද ගැනීමක් කියලා භාගතුන් වහන්සේ වෙනමම සූත්‍රයක දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි පරිස්සමෙන් මේ සතිපට්ඨානයේ අන්තර්ගත කරුණු බොහෝම විචක්ෂණශීලීව අවංකව තේරුම් ගැනීම වැදගත් වෙනවා. තේරුම් අරගෙන අපි ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවත් කිරීමත් වැදගත් වෙනවා. එහෙම නැතුව මේක අහලා සජ්ජායනා කළා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ අන්තර්ගත කරුණු කොහොමද මම මගේ ජීවිතයට එකතු කරගන්නේ කියන එක ගැන නිතරම සිහියේ තබා ගනිමින් ඒ සතිපට්ඨානයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න හැකිතාක් සතිපට්ඨානේ නියැලෙන්න ප්‍රායෝගිකව යෙදෙන්න අපි උත්සාහන්ත විය යුතුයි. දැන් අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මුල් කරගෙන කරන ආනාපාන සතිය ගැන පොඩ්ඩක් විමසලා බලුවොත් ඒකෙදි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. යම් සිතනත්තේ යෝගාවචරයේක් සතිමත්ව හුස්ම ගන්නවා, සතිමත්ව හුස්ම හෙලනවා. ඉතින් ආට තේරෙනවා මේ හුස්ම ගැනීම කියන එක කායික ක්‍රියාවලියක්. ඒ කායික ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් භාවයක් ඇති කරගන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් කායික ක්‍රියාවලියක් තියෙනවා, ඒක භෞතික ක්‍රියාවලියක්. ඒ භෞතික ක්‍රියාවලිය පිළිබඳව දැනගන්න ක්‍රියාවලියක් තියෙනවා, ඒක මානසික ක්‍රියාවලියක්. එතකොට භෞතික ක්‍රියාවලියකුත් මානසික ක්‍රියාවලියකුත් තියෙනවා. රූප ස්වභාවයකුත් නාම ස්වභාවයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ නාම රූප පරිච්ඡේදයක් අපිට මෙතනින් හඳුනා ගන්න පුළුවන්. රූප ස්වභාවයක් තියෙනවා, ඒක භෞතිකයි. නාම ස්වභාවයක් තියෙනවා, ඒක නාමිකයි, නැත්නම් නාම ස්වභාවයක්, මානසික ස්වභාවයක්, දනුවත් භාවයක්. ඔය විදිහට විවිධ වචන වලින් ඉතින් ඕක විග්‍රහ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙකකට අපි මුලින්ම වෙන් කර ගන්නවා. මෙතෙක් කාලයක් අපි මෙච්චර දේවල් හිතලා තිබුණේ නැහැ. අපි ඒ ලැබන අත්දැකීම් බොහොම සාදර වෙලා නැත්තම් ඒවෙන් පැනලා යන්න හදලා ඒවා මම කරගෙන මගේ කරගෙන තමයි කාලය ගත කළේ. නමුත් දැන් අපි ලබන මේ අත්දැකීම් දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න ඉගෙන ගන්නවා. පොඩ පොඩ ඒ සඳහා යම් පුහුණුවක් ලබනවා. ඒ පුහුණුව තමයි තනි ක්‍රම මේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම තියෙන්නේ. දැන් ආනාපාන සතියේදී එතකොට ඒ ආස්වාසය කියන භෞතික ක්‍රියාව දිහා අපි මානසිකව දැනුවත් වෙනවා, සතිමත් වෙනවා, අවධානයෙන් ඉන්නවා. ඊළඟට ප්‍රස්වාසය කියන භෞතික ක්‍රියාවත් එක්ක අපි දැනුවත් වෙනවා, සතියෙන් ඉන්නවා, අවධානයෙන් ඉන්නවා, දැනුවත්ව ඉන්නවා. ඉතින් මේ දේ නැවත නැවත කරන්න අර භෞතික ක්‍රියාවට අපේ අවධානය පොඩ පොඩ වර්ධනය වෙනවා. අපේ හිත අතීතයට දුවනවා, අනාගතයට දුවනවා, වගේ ඉතින් නානක් ප්‍රකාර ප්‍රශ්න මුලදී එනවා. ඒවා අපි ක්‍රමානුකූලව ජය අරගෙන ධෛර්ය සම්පන්නව මේ ගමනේ යෙදෙනකොට අන්න කෙනෙකුට පුළුවන් වෙනවා ටික ටික මේ භෞතික ක්‍රියාව තමන්ගේ අවධානයට හොඳට හසු කරගන්න. ඒ භෞතික ක්‍රියාවත් නැත්නම් භෞතික ක්‍රියාවලියත් මානසික ක්‍රියාවලියත් හොඳට සමපාත වෙච්ච ගතියක්, බොහෝම සමාන්තරව යන ගතියක් කෙනෙකුට දැනගන්න පුළුවන්. ඕක කාලයක් කරන්න මේ භෞතික ක්‍රියාව කියන්නේ එකක්ය, මානසික ක්‍රියාව එකක් කියන්නේ තව එකක්ය, නැත්නම් මේ රූප ධර්ම කියන්නේ එකක්ය, නාම ධර්ම කියන්නේ තව එකක්ය කියලා යෝගාවචරයෙකුට ක්‍රමානුකූලව වැටහෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියනවා අයාට දැන් අරමුණ හඳුනා ගන්න පුළුවන්, අරමුණට අවධානය යොමු කිරීම කියන එක වෙනම හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙකට බෙදීමක් නාම රූප පරිච්ඡේදයක් අපිට එහෙනම් මුලදී හඳුනා ගන්න පුළුවන්. ඔක දැන් දිගට කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට ඔන්න ආස්වාසයේ තියෙන වෙනස්කම්, ප්‍රස්වාසයේ තියෙන වෙනස්කම්, ඒවැ දිග කෙටි ආකාර මේවා ඉතින් තේරෙන ගන්නවා. ඒ කියන්නේ ඉතින් තව තව අපිට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම සිහිය පවත්වන්න අවකාශය ලැබිලා. හිත ඒ තරම් දැන් දඟලන්නේ නැහැ, එහෙම හෙදුවන්නේ නැහැ, අකීකරු නැහැ. හොඳට කීකරුව ඒ කටයුත්තේ යෙදෙනවා. එතකොට ඔන්න අපි කියනවා හොඳට සිහිය පිහිටියා කියලා. දැන් අතීතේ දුවන්නේ අතීතයේ දුවන හිතකින් මේ දේ කරන්න බෑ. අනාගතය ගැන සිහිනමවන සැලසුම් හදන හිතකින් මේ දේ කරන්න බෑ. හොඳට මේ වර්තමාන මොහොතේ, මේ මොහොතේ තහවුරු වෙච්ච සිහියකින් තමයි මේ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන්. එතකොට අපි කියනවා සතිපට්ඨානය සිද්ධ වෙලා, සිහිය පිහිටලා. දැන් සතිපට්ඨානය කියලා කියන්නෙම සති උපට්ඨානය කියන වචනේ තමයි සන්ධි වෙලා තියෙන්නේ. එළඹ සිට සිහියට අපි අනුග්‍රහ කිරීමක් ඉදින්දි කරන්න. වර්තමාන මොහොතේ එළඹ සිට සිහියෙන් ඒ සිහිය තව තව වර්ධනය කරගන්න අපි අනුග්‍රහයක් කරනවා. ඉතින් මේ අනුග්‍රහය තව තව ලබන්න ලබන්න අපේ සිහිය දියුණු වෙනවා, හිතේ ඒකාග්‍රතාවය දියුණු වෙනවා, නීවරණ යටපත් වෙනවා. ඉතින් ඒ උමනා කරන කුසල ධර්මයන් හිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා ආනාපාන සති සූත්‍රයේදී, නාහම් භික්ඛවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. ඒ කියන්නේ මහණෙනි, මම මේ සතිය හොඳට තහවුරු නොවෙච්ච, සම්පජඤ්ඤයේ දියුණු නොවෙච්ච කෙනෙකුට මේ ආනාපාන සති භාවනාව මම මේ අනුමත කරන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරනවා. මේ ප්‍රකාශය අන්තර්ගත වෙන්නේ ආනාපාන සතියේ චිත්තානුපස්සනා කොටසදී. ආනාපාන සති චිත්තානුපස්සනාවට පැමිණිහාම බුදුරයන් වහන්සේ ප්‍රකාශයක් කරනවා, මහණෙනි මම මේ ආනාපාන සති චිත්තානුපස්සනා භාවනා කොටස මේ සතිය හොඳට තහවුරු නොවෙච්ච, සම්පජඤ්ඤය දියුණු නොවෙච්ච කෙනෙකුට අනුමත කරන්නේ නැහැ කියලා. දැන් එතකොට අපිට මෙතනින් යම්කිසි පාඩමක් ඉගෙන ගන්න පුළුවන්, අනතුරු ඇඟවීමක් හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවට පිවිසීම සඳහා භාගතුන් වහන්සේ යම්කිසි මූලික සුදුසුකම් කීපයක් අපෙන් බලාපොරොත්තු වෙනවා. හොඳට සිහිය පවත්වලා හැකියාවක් පුහුණුවක් අපිට එහෙමනම් මුලදී ලබා ගන්න වෙනවා. ඒ ලබා ගැනීම, ලබාගෙන තිබීම එක් අවශ්‍යතාවයක් වෙනවා, එක් කාරණාවක් වෙනවා. ඒ වගේමයි සම්පජානේ නැත්නම් සම්පජඤ්ඤය දිනු වෙලා තිබීමත්, යම් පමණකට හෝ දිනු වෙලා තිබීමත් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඒතොර හොඳට තහවුරු වෙච්ච සතියක් තියෙන්න ඕනේ. ඒ තහවුරු වෙච්ච සතිය තුළ හොඳින් කටයුතු කළා, විචාරශීලීව, විචක්ෂණශීලීව කටයුතු කිරීම හරහා දිනු වෙච්ච සම්පජඤ්ඤයක් තියෙන්නත් ඕනේ. අන්න ඒ බන්දු හැකියාවන් දැනටමත් දිනු වෙලා තියෙනවා නම් අන්න ඒ තැනත්තාට, ඒ යෝගාවචරයට මේ චිත්තානුපස්සනා කොටසට පිවිසෙන්න පුළුවන්. ඇත්තටම කායනුපස්සනාවේ නිවරදිව යෙදෙන යෝගාවචරයෙක් ක්‍රමානුකූලව වේදනානුපස්සනාවකට නැඹුරු වෙන එක ස්වාභාවිකවම සිද්ධ වෙනවා. හේතුඵල ධමයක් වශයෙන් හරි ලස්සනට ඒක වැඩිගෙන යනවා. ධමයේ තියෙන ඕපනායක ගුණය කියන්නේ ඒකයි. මේ ධම තුල යම් කිසි කෙනෙක් ප්‍රායෝගිකව හැසිරෙනවා නම්, භාගතුන් වහන්සේ කියනවා තමන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ ධර්මයේ විසින් ඊළඟ පියවරට ඒ ධර්මයේ හැසිරෙන්නාව අරගෙන යනවා. ඒක තමයි ධර්මතාව, ඕපනායක ගුණය. එහෙමනම් අපි නිවරදිව මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධම තුල ප්‍රායෝගිකව හැසිරෙනවා නම් ඊළඟ පියවරට යනවා කියන එක ස්වාභාවිකවම සිද්ධ වෙයි. අපි ඒ සඳහා මහා ආසතියක් ගොඩනගා ගන්න ඕනේ නැහැ. අනේ මට තාම මේක ලැබුණේ නැහැ, අනේ මට තාම මේක ලැබුණේ නැහැ කියලා අපි මානසිකව පීඩනයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන මේ දැන් කරන කාරණාව, දැන් කරන කටයුත්ත සාර්ථකව කරන්න, මුළු හදින් කරන්න. එහෙම කරනවා නම් අන්න අපිට අවස්ථාව ලැබෙනවා ඉබේටම ඊළඟ පියවරට පිවිසෙන්න. මේක ධර්මය විසින් අරගෙන යනවා අපිව. ඕපනායක ගුණයක් වශයෙන් ඒක සිද්ධ වෙනවා. තේනසා සතිපට්ඨානේ වඩනකොටත් යෝගාවචරයේ පටන් ගන්නවා කායනුපස්සනාවෙන්. ඊට පස්සේ ක්‍රමානුකූලව යාගේ හිතේ සතිය දිනු වෙලා, හොඳට වර්ධනය වෙලා, සම්පජඤ්ඤය දිනු වෙලා, දෙයක් දිහා බොහොම හොඳට සියුම්ම විස්තර සහිතව සියලු අංග ප්‍රත්‍යංග සහිතව බලන්න පුළුවන් ශක්තිය දිනු වෙලා, අන්න ඊළඟට යා ක්‍රමානුකූලව වේදනානුපස්සනාවට පිවිසෙනවා. එතකොට ඔන්න වේදනාවක් දිහාත් එයාට මධ්‍යස්තව දැක ගන්න පුළුවන් කමක් ඇති වෙනවා. දැන් ඉස්සෙල්ලා නම් අපි සැප වේදනාවක් ආව ගමන් ඒකට ඇලෙනවා. ඒ ඔස්සේ යනවා. ඒක මගේ කරගන්න දඟලනවා. නමුත් දැන් සැප වේදනාවක් පැමිණිහම ඒ සැප වේදනාව දිහා පැත්තකින් ඉඳලා බලන්න පුළුවන් ගතියක්, අඩියක් පස්සට අරගෙන බලන්න පුළුවන් ගතියක් අන්න යෝගාවචරයේ තුර දියුණු වෙනවා. ඒකට ඇලෙන්නේ බැඳෙන්නේ යන්නේ නැතුව මේක හුදු සැප වේදනාවක් කියලා තේරුම් අරගෙන ඒ සැප වේදනාව දිහා පැත්තකින් ඉඳලා බලන ගතියක්, ඒක අරමුණක් කියලා හඳුනාගෙන තේරුම් ගැනීමක් ඔන්න යෝගාවචරය තුළ සිද්ධ වෙනවා. ඒ වගේමයි දුක් වේදනාවක් පැමිණිහමත් ඒකත් එක ගැටෙන්න යන්නේ නැතුව, ඒකෙන් පැනලා දුවන්න යන්නේ නැතුව ඉක්මනටම මේක අයින් කරගන්න උත්සාහවන්ත නොවි මේක ඇවිල්ලා භාවනා අරමුණක් කරගන්න අන්න යෝගාවචරයේ උත්සාහවන්ත වෙනවා. එතකොට එයාට මේ සැප වේදනාවක් ආවත් එකයි, දුක් වේදනාවක් ආවත් එකයි, එයාට මේ වේදනානුපස්සනාව සඳහා අමුද්‍රව්‍ය තමයි ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ උපේක්ෂා වේදනාවක් පැමිණියත් ඒකටත් එයා මන්දෝත්සාහී නොවි මුලා වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒක අත්හැරලා දාන්නේ නැතුව ඒකිනුත් ප්‍රයෝජනය ගන්න උත්සාහන්ත වෙනවා. ඒක අයින් කළා සැප වේදනාවක් හොයන්න යන්නේ නැතිව මේ පහළ වෙච්ච උපේක්ෂාව දිහා උපේක්ෂා සහගත වේදනාව දිහා එයා මැදහත් සිතින් දකින්න පියවරක් පස්සට තියලා බලන්න පුළුවන්කමක් දිනු කරනවා. මෙන්න මේ සංදිස්ථානයේ අතිශය වැදගත්. ඒ කියන්නේ වේදනාව වේදනාව වශයෙන් දෙක ගැනීම. ඒ වේදනාව මමත් නෙමෙයි, ඒ වේදනාව මගේත් නෙමෙයි, ඒ වේදනාව මගේ ආත්මයකුත් නෙමෙයි. ඒක ඇවිල්ලා හුදෙක් වේදනාවක් පමණයි. එතකොට මෙන්න මේ කාරණාව දැන් යෝගාවචරය තවදාව දියුණු කරන්න එයාට හොඳට මේ අරමුණත් අරමුණ දැනගන්නා හැකියාවත් හට ගන්නවා. අරමුණ මේ අවස්ථාවේදී වේදනාවක්, අරමුණ දැනගන්නා හැකියාව. එතකොට මනසේ තියෙන සතිමත් භාවයක්, විචක්ෂණ භාවයක්, අවදිමත් භාවයක්, සම්පජඤ්ඤයක් කියලා ඉතින් අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මෙහෙම කරගෙන යන්න මේ කයේ හට ගන්නා වේදනාවන් දිහා මෙදහත්ව අයින් වෙලා බලන්න පුළුවන්කම මේ යෝගාවචරය තුළ ඇති වෙනවා. පරතෝ බැල්මකින් අනුන්ගේ වගේ බලන්න පුළුවන් හැකියාවක් එයා තුළ දියුණු වෙනවා. දැන් අපි හිතමු මේක තව දියුණු වෙන්න යෝගාවචරයට ඉබේටම වගේ හිත දිහත් බැලෙනවා. ඒ හිත දිහා බලන බැල්මෙද්දිත් අර අපි මෙතෙක් විස්තර කරපු මේ හිතේ පහළ වෙන ස්වභාවයත් එක ස්වභාවයක්, එක ස්වરૂපයක්. ඒ ගැන දැනගන්නා වූ සිත, ඒ දැනුවත් භාවය, සතිමත් භාවය, විචක්ෂණ භාවය, අවදිමත් භාවය වෙනත් ස්වභාවයක් කියලා මේ දෙක වෙන් කරගෙන යාට දැන් දැක ගන්න පුළුවන් කමක් ක්‍රමානුකූලව දිනුනො. මෙතන තියෙන සූක්ෂම බව තමයි කලින්නම් කායानुපස්සනාවේදී කායික ක්‍රියාවලියක්, භෞතික ක්‍රියාවලියක්, භෞතික ස්වභාවයක් තමයි මානසික ක්‍රියාවලියකින් දැනගත්තේ. වේදනානුපස්සනාවෙත් කායික වේදනාවක් මානසික ක්‍රියාවලියකින් දැනගන්නවා. ඒ වගේමයි එතෙන්දී හැබැයි තව සූක්ෂම වෙනකොට මානසික වේදනාවකුත් සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, නැත්නම් සොම්නස් සහගත, දොම්නස් සහගත වෙන්න පුළුවන්. ඒවත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව අර මානසික ක්‍රියාවෙන් දැනගන්නා ගතියකට, සතිමත් බවකින් දැනගන්නා ගතියකට යෝගාචරයටපත් වෙන්න පුළුවන්. ඒකෙම වර්ධිත මට්ටමක් තමයි චිත්තානුපස්සනාවේදී තියෙන්නේ. එතනදී හිතේ පහළ වෙන ඕනම ස්වභාවයක් ඒක මම මගේ කරගන්න යන්නේ නැතුව, ඒ ස්වභාවයේ වහලෙක් වෙන්න යන්නේ නැතිව, ඒ තුලට රිංග ගන්න යන්නේ නැතිව, ඒකට අහු වෙන්නේ නැතිව, ඒකෙන් අයින් වෙලා බලන්න පුළුවන් ගතියක්, බලන්න පුළුවන් ශක්තියක්, හැකියාවක් යෝගාවචරයේ දිනු කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා, "ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති." විතරාගං වා චිත්තං විතරාගං චිත්තංติ පජානාති. මහණෙනි, මේ අවස්ථාවේදී ඒ යෝගාවචරයාගේ ඒ මොහොතේදී හිත සරාගීනම් එයාට යම් කිසේ රාග ස්වභාවයක් පහළ වෙලා, රාගයක් පහළ වෙලා. අපි හිතමු එයා එදී හිටියා, ඇහෙන් රූපයක් දැක්කා, ප්‍රිය උපදවන රූපයක්. ඉතින් ඔන්න හිත ඒකට ඇලුනා. ඔන්න දැන් හිතේ රාගයක් පහළ වෙලා, ඇල්මක් පහළ වෙලා, ආසාවක් පහළ වෙලා. දැන් අන්න යෝගාවචරයා මේ පහළ වෙච්ච ආසාව, ඇල්ම, රාගය වශයෙන් හඳුන ගන්න. ඒක මේ මගේ රාගයවත්, රාගය කියන්නේ මමවත් නෙමෙයි, ඒක ඇවිල්ලා හුදෙක් රාගය. ඔන්න යා රාගය වශයෙන් හඳුන ගන්න. හිතේ ඇති වෙන කැමැත්ත, ආසාව වශයෙන්, තණ්හාව වශයෙන් ඔන්න හඳුන ගන්න. විතරාගං වා චිත්තං විතරාගං චිත්තං දෙපජානාති. රාගේ නැති අවස්ථාවේදී අපි දුමු මේක දැන් ඔන්න ප්‍රහාණය වුණා, දියු වෙලා ගියා, දිය වෙලා බොඳ වෙලා ගියා. මොකද මේ පහළ වෙන රාගයට අනුග්‍රහ කරන්නේ අපිමයි. අපිම තමයි ඒක පෝෂණය කරන්නේ. ඒකෙන් ආස්වාදයක් ලබන්න ගිහිල්ලා ඒකට අහු වෙන්නේ අපිමයි. එතකොට ඉතින් අපි ඒක පෝෂණය කරනවා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා නම් රාගයේ වශයෙන් හඳුනගන්න, ඒකට උල්පන්දන් දෙන එකත් අඩු කරලා නතර කරන්න, අන්න එතකොට යාට තනියෙන් යැපෙන්න හැකියාවක් නැහැ, තනියෙන් ජීවත් වෙන්න හැකියාවක් නැහැ. යා කෙටි කාලයකින් බොඳ වෙලා දිය වෙලා යනවා. තොරන්න රාගය පහළ වෙලා අයින් වෙලා ගියා. එතකොට දැන් රාගයෙන් තොර සිතක්. අන්නේ රාගයෙන් තොර සිතත් විතරාගී සිතක් දැන් එයා හඳුන ගන්නවා. ඒ යෝගාචරය හඳුන ගන්නවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ විස්තර කරනවා, සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තංติ පජානාති. විත දෝ සංවාචිත්තං විත දෝ සංචිත්තංติ පජානාති. දැන් හිතේ ද්වේෂයක් පහළ වුණාම, තරහාවක් පහළ වුණාම, අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ අනිත් එක්කෙනාගේ වැරදි දැකලා මම තමයි නිවැරදි, යා වැරදි කිය කිය තව තව ඒ ද්වේෂය සාධාරණීකරණය කරමින්, තරහව සාධාරණීකරණය කරමින් ඒකට උල්පන්දම් දෙන එක තමයි කරන්නේ. ඒකට තව තව අනුග්‍රහ කරනවා, තව තව ඔන්න ද්වේෂය වැඩි වෙනවා. ඒකේ වහලෙත් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔන්න අපි බනින්න ගහන්න ගිහිල්ලා ඉතින් සම්පූර්ණයෙන්ම වැඩේ වරද්ද ගන්න. හැබැයි චිත්තානුපස්සනාවට පිවිසෙනකොට යෝගාවචරයේට තාම කේන්ති යනවා. හැබැයි කේන්ති ගිහාම එයා හඳුන ගන්නවා දැන් ඔන්න කේන්ති වෙය හිතක්. ද්වේෂ සහගත හිතක්. ද්වේෂයක් කියලා අන්න එයා හඳුන ගන්නවා. එතකොට මේ හිතේ පහළ වෙන විවිධ හැඟීම් ක්‍රමානුකූලව හඳුනා ගැනීමේ ශක්තිය දැන් යෝගාවචරය තුළ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න දැන් ද්වේෂ සහගත සිතක්. ඒක පහව ගියාට පස්සේ දැන් ඔන්න හිත නැවත සමනයටපත් වුණා. දැන් ද්වේෂයෙන් තොර හිතක් තියෙන බවත් හඳුන ගන්නවා. සමහර විට ඕක වර්ධනය වෙලා යාගේ හිත මෛත්‍රී සහගත වෙනවා. දැන් මේ වෙලාවේදී මෛත්‍රිය වඩන්න යන්නේ නැහැ, මෛත්‍රී භාවනාවක් කරන්න යන්නේ නැහැ, මෛත්‍රියට අනුබල දෙන්න යන්නේ නැහැ. මේකත් මෛත්‍රී සහගත සිතක් පමණයි, මෛත්‍රී සහගත ස්වභාවයක් පමණයි කියලා ඒ තනතත් අනයෝගාවචරය එනවා. දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ කුසලයක් පහළ වුණාම ඒක වර්ධනය කරන්න ඕනේ, අකුසලයක් පහළ වුණාම නැත්නම් කුසල් සිතක් පහළ වුණාම ඒක වර්ධනය කරන්න ඕනේ, අකුසල් සිතක් පහළ වුණාම ඒක ඉක්මනටම බැහැර කරන්න ඕනේ. ඔන්න ඔය රාමුව තුළ තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. දැන් චිත්තානුපස්සනාවට එනකොට ඊට වඩා ගැඹුරක් භාගතුන් වහන්සේ පෙන්නනවා. අකුසල සිතක් පහළ වුණාම ඒක අකුසල සිතක්, හුදු අකුසල සිතක් පමණක් බව දැනගන්න. කුසල් සිතක් පහළ වුණත් හුදු කුසල් සිතක් පමණක් බව දැනගන්න. එතකොට මේ දෙන්නම සමසම මට්ටමේ දාලා තමයි දැන් ඔන්න කතා කරන්නේ. මේ වෙලාවේ හේතුන් නිසා හටගත්ත යම්කිසි ස්වභාවයක්, සංස්කාර ස්වභාවයක්, ඒ මට්ටමේ දැන් අන්න යෝගාවචරයා වෙනත් දෘෂ්ටි කෝණයකින් ඒ දිහා බලන්න ඉගෙන ගන්නවා. දැන් ඒ නිසා එයා රාග සිතක් පහළ වුණා කියලා යාව මේ විවේචනය කරන්න, තමන් බොහොම මේ පහත් කළා හිතන්න එහෙම යන්නෙත් නැහැ. ඒ දිහා ඒ ආකාරයෙන් දැනගන්න පුළුවන්කමක් එයාට ඇති වෙනවා. ඒ වගේමයි ද්වේෂසිතක් පහළ වුණා කියලා එයා තමන්ව විවේචනය කරන්න, පසුතැවෙන්න ඒවට යන්නෙත් නැහැ, ද්වේෂයක් කියලා දැනගන්න. ඒ වගේම අපි හිතමු හිතේ මෛත්‍රියක් පහළ වෙලා. එතකොට ඉතින් මම හරිම හොඳ කෙනෙක්, මම හරිම හොඳ පුජ්‍යලයක්, මට මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න පුළුවන්, තව මං මෛත්‍රී කරන්න ඕනේ කියලා මෛත්‍රියට අනුග්‍රහ කරන්න යන්නෙත් නැහැ මේ මොහොතේදී. මේ මොහොතේදී මේ පහළලා තියෙන මෛත්‍රී සහගත ස්වභාවයක් කිය, වීත දෝෂ ස්වභාවයක් කියලා අන්න ඒ දිහත් අර අපි විස්තර කරගෙන ආපු ආකාරයෙන් දකින්න, පරතෝ බැල්මකින් බලන්න, අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් කමක් යෝගාවචරය ඇතුළේ ඇති වෙනවා. මෙන්න මේක අතිශය වැදගත්. චිත්තානුපස්සනාදී එතකොට හිතේ කොයිතරම් කුසල් පැත්තක් පහළ වුණත්, නැත්නම් කුසල සිතක් පහළ වුණත් ඒක අපි ඔස්සේ යමින් ඒකට අනුගත වෙමින් ඒක තුළට බැසගෙන ඒක තුළට රිංග ගන්න යන්නේ නැහැ. ඒක මම වගේ කරගන්න යන්නේ නැහැ. ඒකෙන් අයින් වෙලා මේක ඇවිල්ලා හුදු සිතේ පහළ වෙච්ච ස්වභාවයක් කියලා දෘෂ්ටි කෝණයෙන් බලන්න උත්සාහත වෙනවා. ඒ වගේමයි සිතේ මොනතරම් අකුසලයක් පහළ වුණත් තමන් ඒකෙන් තමන්ට නිඳා කරගන්න යන්නේ නැතිව මේක ඇවිල්ලා හුදෙක් අකුසල ස්වභාවයක්, හිතේ පහළ වෙච්ච ද්වේෂ සහගත ස්වභාවයක්, රාග සහගත ස්වභාවයක්, පැටලිලි සහගත ස්වභාවයක් කියලා පරතෝ බැල්මකින් බලන්න, අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න අන්න යෝගාවචරයේ ඉගෙන ගන්නවා. දැන් ඕක ටික ටික දියුණු කරගෙන යනකොට ඔන්න දැන් වීත මෝහං වා චිත්තං, වීත මෝහං චිත්තං තිපජාන සමා වෙන. සමෝහං වා චිත්තං, සමෝහං චිත්තං තිපජානාති, වීත මෝහං වා චිත්තං, වීත මෝහං චිත්තං තිපජානාති කියලා ඔන්න තවත් බුදුහාමුදුරු කියලා දෙනවා. ඒ කියන්නේ හිත යම් අවස්ථාවක පැටලිලා නිකන් අර කණ්ණඩියක් දාගත්තා වගේ අපි හිතේ තේරුම් මක් හරි මුල් බැසගත්ත වැරදි ආකල්පයකින් යමක් දිහා බලනකොට මේ ඒ දිහා දකින්නකොට මේ පැටලිලි සහගත ගතිය එකේ තියෙන, මුලා වෙච්ච ස්වභාවය එකේ තියෙන්නේ කියලා ඒකෙන් බැහැර වෙලා බලන්න පුළුවන් කම අන්න යෝගාවචරයේ ඇති කර ගන්නවා. ඒ වගේමයි දැන් හිත හොඳට පැහැදිලි, බොහෝ කලක් පැටලිලා නැහැ, හිතේ හරි සාමකාමී ගතියක් තියෙනවා කියලා අන්න එහෙම බලන්න පුළුවන් කමත් යෝගාවචරයේ දියුණු කර ගන්නවා. දැන් ක්‍රමානුකූලව ඕක සිද්ධ කරගෙන යන්න යන්න දැන් අපි මේ කතා කරේ හිතේ සාමාන්‍යයෙන් හඳුනගන්න පහසු ස්වභාවය. ඒ කියන්නේ හිතේ ද්වේෂයක් තියෙනකොට ඒක සාමාන්‍යයෙන් හඳුනගන්න පුළුවන්. රාගයක් තියෙනකොට ඒක සාමාන්‍යයෙන් හඳුනගන්න පුළුවන්. ඒකෙන් එළියට ඇවිල්ලා බලන්න පුළුවන් කම කාතෙන් අපහසුයි කියන්න බෑ යෝගාවචරය ක්‍රමානුකූලව කායනුපස්සනාවක් වේදනානුපස්සනාවක් පසු කරගෙන ආවනම් එයාට මේ හැකියාව පහසුවෙන් ඇති කරගන්න පුළුවන්. දැන් මේ මට්ටම් පහු කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊට පස්සේ තියෙනවා සංකිට්තං වාචිත්තං සංකිට්තං චිත්තන්ති පජානාති වික්කිට්තං වාචිත්තං වික්කිට්තං චිත්තන්ති පජානාති. දැන් සංකිට්තං වාචිත්තං කියලා කියන්නේ එක තැනක නිය හිර වෙච්ච හිත. හැකිලිච්ච හිත. හැතැම් වෙලාවට ඇති වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපි යම් කිසි අරමුණකට එල්බගෙන බලනකොට ඒ අරමුණට සීමා වෙලා බලනකොට ඒ අරමුණ තුල කොටු වෙලා බලනකොට ඒ අරමුණ තුල හිර වෙලා බලනකොට අන්න තියෙන සංකිට්ත වූ සිතක්. එතනට හිර වෙච්ච හිත, හැකිලිච්ච හිත, සංකෝචනය වෙච්ච හිත. විකිට්තං වාචිත්තං විකිට්තං චිත්තන්ති පජානාති. එහෙම නැතුව හැමතැනම විසිරිච්ච හිතක්. ඒ අරමුණටත් පයින්නවා, මේ අරමුණටත් පයින්නවා, නන්නත්තර වෙච්ච හිතක්. හැමතැනම පණින හිතක්. දැන් එතකොට යෝගාවචරයට පුළුවන් මෙන්න මේ අවස්ථා දෙකත් හඳුනගන්න. දැන් ඉස්සෙල්ලා නම් එයා හුඟක් මේවට කම්පා වෙනවා. මේ වෙලාවේ හිත හිර වෙලාය, හැකිලිලාය, නැත්තම් විසිරීලාය, හැමතැනම දුවනවාය, මෙල්ල වෙලා නැහැය, කී කරු නැහැ කියලා හිතේ යම්කිසි දුම්නසක් තියෙනවා. එයා ඒ ස්වභාවය තුලින් තමන් ඒ ස්වභාවය මටයි යුනේ මගේ ඒ ස්වභාවය කියලා එයා පසුතැවෙනවා. දැන් චිත්තානුපසනාවට ආවහම එහෙම එකක් නැහැ. එයා මේ දිහත් මේ ස්වභාවයේ දිහත් බොහෝම මධ්‍යස්තව පියවරක් පස්සට අරගෙන පරතෝ බැල්මකින් බලන්න පුළුවන් කම යෝගාවචරය තුළ ඇති වෙලා. දැන් අන්න හිතේ එක්තරා අන්දමකින් සමබරතාවයක් දැන් යෝගාවචරය හඳුනගන්න. ඒ කියන්නේ අරමුණක් තුළ හිර වෙලා පැලපදියම් වෙලා ඒ තුළ නිමග්න වෙලා බලනවා කියන එක සංකිට්ත වූ ස්වභාවයක්. හිර වෙච්ච ස්වභාවයක්, සංකෝචනය වෙච්ච ස්වභාවයක්. ඒ වගේමයි විවිධාකාර අරමුණු වල විසිරිලා එකකවත් එකක්වත් දිහා නිවරදිව බලන්නේ නැතිව ඒ අරමුණට නැවත නැවත පැන පැන යන ගතිය වික්ෂිප්ත වූ ස්වභාවයක්. ඔන්න මෙයා මේ අන්ත දෙකකුත් හඳුන ගන්නවා. ඒකත් දැන් මෙයාගේ හිතේ එයාට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් අන්න එයා තව තව මේ භාවනාව කරගෙන යනකොට එයාගේ හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙන්න පටන් ගන්න පුළුවන්. මොකද දැන් එන රාගයට අනුබල දෙන්නෙත් නැහැ, ද්වේෂයට අනුබල දෙන්නෙත් නැහැ, මෝහයකට අනුබල දෙන්නෙත් නැහැ, හිත විසිරීමකට අනුබල දෙන්නෙත් නැහැ. ඒ වෙනුවට හිත ඒකාග්‍ර වෙන්න දැන් පටන් ගන්නවා. මොකද දැන් හිතට එහෙම එහෙ යන්න දෙයක් නැහැ. හිත දැන් මේ මතු කරගත්ත අරමුණක සියුම් ස්වභාවයක ඉන්න පටන් ගන්නවා. දැන් මේ මට්ටමේදී බුදුහාඳුරෝ කියනවා මහග්ගතං වාචිත්තං මහග්ගතං චිත්තං තිපජානාති, අමහග්ගතං වාචිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති. දැන් මහත්ගත වූ තත්වයක්, බොහොම උසස් වූ තත්වයක්, මේක විශේෂයෙන්ම සමතේ පැත්තෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. දැන් අපි ධ්‍යාන මට්ටම් එහෙම විශේෂයෙන් ওই මහත්ගත සිත් වශයෙන් පෙන්නවා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානය, ဒုတိය ධ්‍යානය, ඔය කියාගෙන යන මේ විවිධාකාර ධ්‍යාන ස්වභාවයන් මහත්ගත ස්වභාවයන්. මේ සාමාන්‍ය තියෙන කාම ස්වභාවයන් වගේ නෙමෙයි. ඒවා ඊට වඩා ඒ සාමාන්‍ය කාමාවචර මට්ටම අභිභාගීය මහත්ගත ස්වභාවයක් වශයෙන් පෙන්නවා. එතකොට මේ හිතේ හටගන්නා ඒ බඳු බොහොම සමාධිගත වෙච්ච ඒකාග්‍ර වෙච්ච මහත්ගත වෙච්ච ස්වභාවයත් දැන් යෝගාවචර මහත්ගත ස්වභාවයක් වශයෙන් හඳුන ගන්න. ඒකෙන් අත මිදුනට පස්සේ ආයෙත් අර හිත සාමාන්‍ය කාමාවචර මට්ටමකටපත් වෙනවා. සාමාන්‍ය කාමයන් ඇසුරු කරන ලෞකික මට්ටමටපත් වෙනවා. ඒ தත්වයත් එයා හඳුන ගන්නවා. අමහත්ගත தත්වයත් හඳුන ගන්නවා. ඊළඟ බුදුහාඳුරුව පෙන්නනවා සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති, අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. එයාගේ යම් වෙලාවක හිත ඊට වඩා මට්ටමකටපත් කරන්න ඕනේ කියලා හිතෙනවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයේ ඉන්නවා. ප්‍රථම ධානයේ ඉන්නකොට එයාට පහළ වෙනවා හිතක් දැන් යන්න ඕනේ ဒုတိය ධානයට කියලා. තව දියුණු කරන්න ඕනේ කියලා එයාට නිකන් හිතක් පහළ වෙනවා. ඒ මට්ටමත් හඳුන ගන්නවා. දැන් මේ කතා කරන්නේ එකාතකින් බොහොම සියුම් මට්ටමක්. ඒ කියන්නේ යම් කිසි හොඳට ඒකාග්‍ර වෙච්ච සියුම් සමාධියක ඉන්නකොට ඒ මහත්ගත සත්‍යය හඳුන ගන්නත් පුළුවන්. දැන් යම් අවස්ථාවක ඊට වඩා සියුම් මට්ටමකට යන්න ඕනේ, ඊටත් වඩා සූක්ෂම මට්ටමකට සමාධිමත් මට්ටමකට යන්න ඕනේ කියලා අන්න එයාට මේ ඉන්න මට්ටම එපා වෙලා එහා මට්ටමක් ගැන හිතනකොටත් අන්න ඒකත් හඳුන ගන්නවා. ඊළඟට අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තං තිපජානාති. දැන් හැබැයි මේ ඉන්න තත්ත්වය ඊටාම හොඳයි. කියලා අන්න සෑහීමකට පත්වෙච්ච ගතියක්. මේක තමයි ඉන්න පුළුවන් හොඳම තැන කියලා දැනට සැනසිච්ච ගතියක් හිතේ පහළ වෙනකොට ඒකත් එයා හඳුන ගන්නවා. ඊළඟට කියනවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං තිපජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං තිපජානාති. හිතේ හොඳට සමාහිත බවක් තියෙනවා. කොහෙවත් දැන් විසිරෙලා නැහැ. හොඳට එකඟ වෙලා තියෙනවා. නීවරණ යටපත් වෙලා තියෙනවා. හිත සමාහිතයි ඒකාග්‍රයි සමාධිමත්. ඒ සමාධිමත් සිත සමාධිමත් සිතක් වශයෙන් හඳුන ගන්නවා. ඒ වගේමයි මේ සමාධිය දුර්වල වෙලා නැවතත් සමාධිය අහිමුණහම සමාධියෙන් එළියට ආවහම ඒ එළියට ආපු බවත් ඒ යෝගාවචරය දැනගන්නවා. දැන් මේ මට්ටම දක්වාම අපිට සමතය ගැන විස්තරයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට යනවා විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං තිපජානාති අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තං තිපජානාති. දැන් විපස්සනාවෙන් උනත් හිතේ විමුක්ත භාවයක් පූර්ණ නිදහස භාවයක් ඇති කර ගන්න පුළුවන්. සමතයෙන් උනත් తాවකාලිකව විමුක්ත භාවයක් පූර්ණ නිදහස් භාවයක් ඇති කර ගන්න පුළුවන්. අපි දැන් සමතේ පැත්තෙම විස්තර කරොත් දැන් මේ මට්ටමේදී අපි තුමු යා මෛත්‍රියක් වගේ මුල් කරගෙන හොඳට හිත ඒකාග්‍ර කරගෙන සමාධිමත් කරගෙන ධ්‍යාන මට්ටමට දක්වා වන්න යනවා. ඒ මට්ටමින් ඔන්න චේතෝ විමුක්ති මට්ටමක් දක්වා ඇති වුණොත් මෙත්තා චේතෝ විමුක්තියක් ඇති වුණොත් එතකොට අන්නේ විමුක්ත වුණා කියලා සියලු තිබුණ වැටකොටු මායිම් නැතිව සම්පූර්ණ හාත්පස පැතිරිච්ච සිතක් හාත්පස විවෘත වෙච්ච හිතක් කොහෙවත් බැඳිච්ච නැති සිතක් අරමුණු ග්‍රහණය නොකරන සිතක් මෛත්‍රිය හරහා නිදහස් වූ සිතක් මෙත්තා චේතෝ විමුක්තියක් එයා හඳුන ගන්නවා. ඒ වගේමයි ඒක අහිමුණාට පස්සේ ඒකෙන් අතහැරුණාට පස්සේ ඒක බිඳ වැටුණාට පස්සේ නැවතත් අර පටු වෙච්ච හිත ඒකත් ඔන්න එයා හඳුන ගන්නවා. අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තං තිපජානාති කියලා මේ මට්ටමත් එයා හඳුන ගන්නවා. දැන් පින්වත්නි එක පැත්තකින් අපි තේරුම් ගන්න වටනා ඉතාම සියුම් කාරණාවක් මෙතන තියෙනවා. දැන් මේ භාගතුන් වහන්සේ විස්තර කරන කාරණාව තමයි මේ හිතේ පහළ වෙන අතිශය ප්‍රබල සමාධි මට්ටම් පවා සතිපට්ඨාණයට නංවනවා. ඒ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ධ්‍යාන මට්ටම් වලදී සාමාන්‍ය යෝගාවචරයක් කරන්නේ සමත යෝගාවචරයක් කරන්නේ ඒ ධ්‍යානය තුලම නිමග්න වෙලා ඒකම අල්ලගෙන ඒකම අභිරමණය කරගෙන ඒකෙම සතුටු වෙලා ඒකෙම සෑහීමකටපත් වෙලා ඒකටම ලොල් වෙලා ඒකටම ඇලිලා ඉන්න එක තමයි සාමාන්‍යයෙන් කෙනෙක් කරන්නේ. නමුත් දැන් බුදුහාමුදුරුව අපිට උගන්වනවා එහෙම කරන්නේ නැතිව ඒ ස්වභාවයෙන් බැහැර වෙලා ඒ දිහා බලන්න. එහෙම දෙයක් ඇති වුණා ඒ தത്വයට මගේ හිත ගත්තා. හිත ගත්තට පස්සේ ඒකෙන් අයින් වෙලා දැන් ඔන්න තාමත් ඒබඳු ස්වභාවයක් හිත හැසුරු කරනවා. ඒ தത്വයේ තියෙන යථා ස්වභාවය දැක ගන්නන්න බුදුරජාණන් වහන්සේ උගන්වනවා. දැන් මේ හැකියාව බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ හැර වෙනත් තැනක පෙන්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේ පින්වතුන් දන්නවා බෝසතාණන් වහන්සේ ඒ කිං කුසල ගවේෂීව කටයුතු කරද්දී ඔන්න යනවා ආලාර කාලාම කියන ඒ බ්‍රාහ්මණ පණ්ඩිතයා ගාවට. එතුමා ඉතින් බොහොම දක්ෂයි අරූප ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. ආකින් චඤ්ඤායතන සමාපත්තිය දක්වා උපදවාගෙන තිනවා. ඉතින් එතුමා මේ සිදුහත් බෝසතාණන් වහන්සේටත් ඒ ක්‍රමයේ ඔක්කොම කියලා දෙනවා. සිදුහත් බෝසතාණන් වහන්සේත් ඒක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන නොබෝ කාලයකින් මේ தത്വෙට පත් වෙනවා. හැබැයි ඉතින් තේරුම් ගන්නවා මෙතන නිවීමක් නැහැ කියලා. පූර්ණ නිදහසක් පූර්ණ නිවීමක් නැහැ කියලා බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන එතනින් යන්න ගියා. හැබැයි අර තැනත්තා ආලාර කාලාම ඇතුළු ඒ එයාගේ අනිකුත් අනුගාමිකයෝ සියලු දෙනාම ඒකම අල්ලගෙන ඒකම නිවැරදි කියලා හිතාගෙන එතනින්ටම සෑහීමටපත් වෙලා ඒකටම ලොල් වෙලා ඒ තුලම දෘෂ්ටිගත වෙලා තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ වඩිනවා උද්දකරාම පුත්තගාවට. එයා ඊටත් වඩා මට්ටමක් අතිශය සූක්ෂම මට්ටමක් උගන්වනවා. නේව සංඥා නාසඤ්ඤායතන මට්ටමක් උගන්වනවා. ඉතින් ඒකත් ඉගෙන ගන්නවා. ඒකත් ඉගෙනගෙන හැබැයි බෝසතාණන් වහන්සේ ඒකත් අත්හැරලා දානවා. මේකත් සැබෑ නිවන නෙමෙයි කියලා අත්හැරලා දානවා. නමුත් ඒ උද්දකරාම පුත්තත් එයාගේ අනිකුත් අනුගාමිකයිනුත් ඒකම නිවැරදි කියලා හිතාගෙන ඒකටම බැසගෙන ඒකෙම නිමග්න වෙලා ඒකම සත්‍යයි කියලා හිතාගෙන ඒ මට්ටමේ දෘෂ්ටිගත වීමක් ඒ තුල නතර වීමක් සිද්ධ වෙනවා. අපිට පේනවා භාග්‍යතුන් වහන්සේ මේ කතරම් ප්‍රබල සමාධියක් වුණත්, කතරම් ගැඹුරු සමාධියක් වුණත්, ඒකට ලොල් නොවේ බලන ගතියක්, ඒකට හිර නොවේ බලන ගතියක්, ඒ තුල පටු නොවේ බලන ගතියක්, ඒකට ඇලිලා බලන ගතියක් වෙනුවට ඒකෙන් බැහැර වෙලා, ඒකෙන් අයින් වෙලා ඒ දිහා පරතෝ බැල්මකින් බලන ගතියක් අපිට උගන්වනවා. දැන් උතන තියෙන බරපතල කාරණාව තමයි විශේෂයෙන්ම හිත ගැඹුරු සමාධියකටපත් වෙනකොට ඒ සමාධි මට්ටමින් අයින් වෙලා ඒක දිහා විපස්සනා ඇහැකින් බලන්න බැරි නම් ඒ සමාධිය තුල දෘෂ්ටිගත වීමක් මුල් බැස ගැනීමක් ඒ සමාධිය හා මුල් වෙච්ච යම් යම් මේ ආරෝපණයක් හිත තුල ඇති කර ගැනීමක් වැරදි වැටහීම් ඇතිවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් ওই බ්‍රහ්මජාල සූත්‍රයේදී එහෙම පෙන්නනවා ඒ පෙන්වන 62ක් දෘෂ්ටි අතුරෙන් 40කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ සමාධිමත් වෙච්ච කට්ටියට. බොහොම ගැඹුරු සමාධි වලට පිවිසෙච්ච කට්ටියට තමයි යෝගාවචරෙන්ට තමයි මේ අනිකුත් 40කට 49කට විතර ආසන්න මේ දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ. ඒ අනුව අපිට තේරෙනවා මේ සමාධිය කියන එක හොඳයි. හැබැයි ඒ සමාධිය නිවැරදිව විපස්සනාවට නංවන්න බැරි නම් අපි ඒ තුල දෘෂ්ටිගත වීමක් වෙන්න තියෙන ප්‍රවණතාවය ඉතා ඉහළයි. ඒ නිසා අපි මෙතෙන්දී සලකලිමත් වෙන්න ඕනේ මේ බහකතුන් වහන්සේ චිත්තානුපස්සනාවේදී. අපිට අර රාගසිතක් රාගසිතක් වශයෙන් දැනගන්න එක, තරහගිය සිතක් ද්වේෂසහගත සිතක් ද්වේෂසහගත වශයෙන් දැනගන්න හැටි, එහෙම නැත්නම් පැටලිච්ච හිතක් මුලා වෙච්ච හිතක් වශයෙන් දැනගන්න හැටි, රාගයෙන් තොර වෙච්ච හිතක් රාගයෙන් තොර වෙච්ච සිතක් වශයෙන් දැනගන්න හැටි, ඊළඟට මෛත්‍රී සහගත සිතක් වශයෙන් දැනගන්න හැටි, මේ ආකාරයෙන් අර සරල පහසු කාටත් තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය කෙලෙස් මට්ටම් මුලින් පෙන්නනවා. ඊට පස්සේ අන්න හිත හිර වෙච්ච ගතියක්, පටු වෙච්ච ගතියක් ඒකත් හඳුනා ගන්න හැටි, හිත එහෙ මෙහෙ දුවන ගතියක්, වික්ෂිප්ත වෙච්ච ගතියක් ඒකත් හඳුනා ගන්න හැටි ඔන්න ඒවත් පෙන්නනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව දැන් ගැඹුරකට අරගෙන යනවා. දැන් යන්නේ හිතේ ඒකාග්‍රතාවය වෙන මට්ටමකට, වර්ධනය වෙන මට්ටමකට, සමාධිමත් වෙන මට්ටමකට. අර තිබිච්ච අකුසල පක්ෂයේ ඉඳගෙන දැන් අර කුසල පක්ෂයකට තමයි දැන් යන්නේ. ගැඹුරු කුසල පක්ෂයක් ඒ වගේම සමාධියකුත් ඇසුරු කරන. ඒ මට්ටම පවා භාගතුන් වහන්සේ ඒකෙන් අයින් වෙලා බලන බැල්ම තමයි මෙතෙන්දී උගන්වන්නේ. අතිශය සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඒ සර්වඥතා ඥානයකින් ඒ භාගතුන් වහන්සේ පෙන්නන ඒ හැකියාව ඇති කර ගන්නා තාක් යෝගාවචරයේක් ඒ සමාධියට ලොල් වෙනවා, සමාධිය තුල හිර වෙනවා, සමාධිය තුලින් දෘෂ්ටිගත වෙන්නත් පුළුවන්. මේ සමාධිය මාර්ගඵල කියලා සමහර ලාවට වැරදි දෘෂ්ටි කෝණයකින් බලන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ චිත්තානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ කොතනද මේ ගැඹුරු සමාධියත් තියලා තියෙන්නේ කියන කාරණාව ටිකක් පරිස්සමින් හිතා බැලිය යුතු කාරණාවක්. අපි කතරම් භාවනා කළාද වුණත් තාමත් අපි ඉන්නේ සමාධිය අගේ කරන, නැත්නම් සමාධියට ලොල් වෙච්ච, සමාධිය ඒකායන මේ මාර්ගය කරගත්ත තත්වයක නම්, ඒ කියන්නේ තාම මේ බුදුහාඳුනන් කියන ගැඹුරු කාරණාව අපිට තේරලා නැහැ. ඒතකොට චිත්තානුපස්සනාවදී අපිට උගන්වනවා ක්‍රමානුකූලව මේ අතිශය සියුම් හිතේ ඒකාග්‍රතාවය පවා ඒකෙන් බැහැර වෙලා ඒකත් හුදු හිතේ හටගත්තා වූ ස්වභාවයක් කියලා බලන්න පුළුවන් කම එනම් භාගතුන් වහන්සේ මතු කරලා දෙනවා. ඉතින් එතකොට මේ විදිහට හිතේ පහළ වෙන මේ தত্ত্ব හඳුනා ගන්න නම් යෝගාචරය තුළ පුදුමාකාර නිහතමානීත්වයක් අවශ්‍ය වෙනවා. හරිම අවංක හැඟීමක් ඒ යෝගාචරයට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් හිතේ සමාධියක් ඇති වෙච්ච ගමන් හිතේ මාන්නයක් ඉස්සරහට එනවා. ඉතින් මේ බඳු මාන්නක්කාරකමක් ඇති කරගන්න නැතිව මේ බුදුබණ තේරුම් අරගෙන මේ සමාධිය කියන්නේ తాවකාලික මට්ටමක්. මම වීරයකින් සතිමත් බවකින් පවත්වගෙන යන තත්වයක් කියලා ඒකේ තියෙන මේ පටිච්චසමුප්පන්න ස්වභාවය, සංකත ස්වභාවය හඳුනා ගන්න යෝගාවචරයක් සමත් වෙන්න අවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දැන් විස්තර කරගෙන යනවා. ඒක අපිට තේරෙනවා මේ කාරණා අනුව මේ ටික ටික දැන් චිත්තානුපස්සනාවේදී අතිශය සූක්ෂම චිත්ත මට්ටම් පවා ඒවට ලොල් වෙන්නේ නැතුව, ඒවට ඇලෙන්නේ නැතුව, ඒවට ඒව ග්‍රහණය කරගන්න නැතුව, ඒව තුළට බැස ගන්න යන්නේ නැතුව, ඒවෙන් අයින් වෙලා, ඒවෙන් බැහැර වෙලා, අඩියක් පස්සට තියලා බලන්න පුළුවන් කම තමයි උගන්වන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කටයුත්ත දිගට කරන්න කරන්න යෝගාවචරයේ ප්‍රායෝගිකව අත්දකින්නවා හිතේ පහළ වෙන සිතුවිලි වල වේගය අඩුවීමක්. හිතන්න අපි මුලදී භාවනා පටන් ගන්නකොට එක සිතුවිල්ලක් ඇරෙන්නේ එක සිතුවිල්ලක්, එක සිතුවිල්ලක් ඇරෙන්නේ එක සිතුවිල්ලක්. රාගසිතක් කොන ආයිත් රාගසිතක් කොන ආයිත් රාගසිතක් කොන ආයිත් ද්වේෂසිතක් ආයිත් ද්වේෂසිතක් ආයිත් රාගසිතක් ආයිත් රාගසිතක් ආයිත් ද්වේෂසිතක් අතෝරක් නැතිව එකක් කරන්නේ එකක් එකක් කරන්නේ එකක් එනවා. එච්චරට මේ හිත හරීම වික්ෂිප්ත වෙලායි තිබුණේ. හැබැයි මේ භාවනාවේ යෙදෙන්න මේ එන වේගය ඔන්න අඩු වෙන්න ගන්න. ඉස්සෙල්ලා අපි හිතමු විනාඩියකට සිතුවිලි 1000ක් ආවා. දැන් එන්නේ විනාඩියකට 500යි. මම මේ උපමාවක් වශයෙන් කියන්නේ. තවත් කාලයක් කරන්න කරන්න සිතුවිලිත් දැන් එයා හඳුන ගන්නවා. එතකොට ඔන්න විනාඩියට 100යි එන්නේ. තවත් එයා කරගෙන යනවා. දැන් ඔන්න විනාඩියට අපි හිතමු 30යි එන්නේ. තවත් කරගෙන යනවා. දැන් ඉන්නේ විනාඩියට 20යි. මොකද දැන් එයා හඳුන ගන්නවා රාගසිත රාගසිත වශයෙන් හඳුන ගන්නවා. ද්වේෂසිත ද්වේෂසිත වශයෙන් හඳුන ගන්නවා. හිතේ පැටලිලි සහගත ගතිය මුලා ගතිය ඒ වශයෙන් හඳුන ගන්නවා. ඒකට දැන් අනුග්‍රහ නොකරන තත්වයටපත් වෙනවා. එතකොට මේවා එනවා යනවා. එනවා යනවා. මේ එන යන ස්වභාවය ආ දැන් හොඳට තේරුම් ගන්නවා. එයාට තේරෙනවා මේවා මම අනිවාර්යෙන් වගකීම යුතු දේවල් නෙමෙයි. මම මගේ මල්ලේ දාගත යුතු දේවල් නෙමෙයි මේ එන්නේ. අනිවාර්යෙන් මම ක්‍රියාත්මක වෙ යුතුයි මේ සඳහා. එහෙම නැත්නම් කවුරු හරි මට දඬුවම් කරાવી මේ සිතුවිලි මටයි අයිති. එහෙම එකක් දැන් නැහැ. ඒ වෙනුවට මේවා හුදෙක් සිතුවිලි පමණයි කියලා ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන් කමක් යෝගාවචරයට ඇති වෙනවා. පුදුමාකාර අශ්වසිල්ලක් මෙතන තියෙන්නේ. අපි හුඟක් කලාවට මානසික පීඩණයකට, මානසික ආතතියකට, වෙහෙසකටපත් වෙන්නේ මොකද? අපි මේ එන සිතුවිලි මගේ කර ගැනීම නිසා. ඒකට මං වග කියන්න ඕනේ කියලා හිතන නිසා. නමුත් මේ චිත්තානුපසනාවට එනකොට එහෙම නෙමෙයි. මේවා දිහා අඩියක් පස්සට අරගෙන පරතෝ බැල්මකින් බලන්න පුළුවන් කම යෝගාවචරය තුළ ඇති වෙනවා. එයාට ඒක ලොකු අශ්වසිල්ලක්. රාගය එනවා, එයා ඒකට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ, අත්හැරලා දානවා. ද්වේෂය එනවා, ඒකට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ, ඒකට ඒක අත්හැරලා දානවා. හැබැයි ඒකකටවත් බයක් නැහැ. ආවයි කියලා බයකුත් නැහැ. දඟලන්නෙත් නැහැ ආවා කියලා. ඒගොල්ලන් දිහා අඩියක් පස්සට අරගෙන බලනවා. සිහියෙන් බලනවා, සතිමත්ව බලනවා. ප්‍රඥාවන්ත වේ දිහා බලනවා. අනුග්‍රහ කිරීම නතර කරනවා. එතකොට ඒගොල්ලෝ දුර වෙලා යනවා. ක්‍රමානුකූලව බැහැලා යනවා. ෂේ වෙලා යනවා. බොඳ වෙලා යනවා. ඒකත් දැනගන්න. එතකොට මෙන්න මේ හැකියාව දිනු වෙන්න හිත තව තව හොඳට ඒ එක එකක යථා ස්වභාවය හඳුන ගන්න පුළුවන්. රාගයක් කලින් නොතිබී හට ගන්නා ආකාරය. ඊට පස්සේ පොඩ්ඩක් අපිව මුලා කරන්න උත්සාහ කළා, අපි මුලා නොවෙන නිසා ඒක ආයි නැති වෙලා යන ආකාරය ඔන්න හඳුන ගන්න පුළුවන්. ද්වේෂයක් කලින් නොතිබී හට ගන්නා ආකාරය. ඊට පස්සේ අපි නිකන් එයාට අනුග්‍රහ කරයි දෝ කියලා නිකන් බලන ගතිය. ඊට පස්සේ ඔන්න නැති වෙලා යන ආකාරය හඳුන ගන්න පුළුවන්. ඉතින් මේක කරන්න ඇත්තටම අපි බොහොම මුර්ධු විදිහට මේ කටයුත්ත කරන්න ඕනේ. හිතේ එන කෙලෙස් වලට එන්න ඉඩ දීලා අපි හැබැයි ශක්තිමත්ව ඒ හදාගත්ත සතිය තුල පිහිටාගෙන ඊට පස්සේ ඒවාට අපි උණු වතුරක් කරන්න යන්නේ නැතිව, ඒවට ගහන්න බයින්න යන්නේ නැතිව, ඒවත් මේ හුදු සංස්කාර ස්වභාවයක් හේතුන් නිසා හටගත්තු ස්වභාවයක් කියලා බොහොම මධ්‍යස්ත වේ දිහා බලන බැල්මක්, මුර්ධුව වේ දිහා බලන බැල්මක් බලලා එහෙම යන්න දරන්නේ තියෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් බොහොම ලස්සන ප්‍රකාශයක් කරලා තිනවා ශුන්‍යරු සුසුකි කියලා මේ සෙන් ගුරුවරයෙක්. එතුමා කියනවා මේ හිතට ඉඩ දෙන්න කැමති දෙයකට හිතන්න, හැබැයි ඒ එන දේවල් වලට තේ දෙන්න යන්න එපා. තේ පැන් සංග්‍රහ පවත්වන්න යන්න එපා. ඉතින් ඒ නිසා අපිටත් තියෙන්නේ හිතට රාගය ආපු දෙන් හැබැයි මම තේ පැන් සංග්‍රහයක් පවත්වන්න යන්නේ නැහැ. හිතට ద్వේෂය ආපු දෙන් මම එයාට තේ දෙන්න යන්නේ නැහැ. බිස්කට් අල්ලන්න යන්නේ නැහැ. ඊළඟට හිතේ පැටලිච්ච දෙන් හැබැයි මම මේ පැටලිල්ලට තව අනුබල දෙන්න උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. හිතට මෛත්‍රියක් ආපු දෙන් මම ඒකෙත් මෛත්‍රිය වඩන්න, මෛත්‍රී භාවනාව කරන්න යන්නේ නැහැ. හිතට අපි හිතමු ඒ වෙනුවට නිකන් එපා වෙච්ච ගතියක් පහළනවා. ඒකටත් මම අනුබල දෙන්න යන්නේ. හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒකත් හඳුන ගන්නවා. අවශ්‍ය නම් ඒකාග්‍රතාවය ඕන නම් ඉතින් වඩන්න පුළුවන්. නමුත් Tamanට තේරෙනවා නම් දැන් මේ ඒකාග්‍රතාවයේ එකක හිරවීම එකක් තුල මුල්බැස ගැනීම කියන එක මෙතෙ තුලිනුත් හිතේ ආතතියක් ගොඩනගෙන බව යෝගාචරයට තේරලා තියෙනවා. ඒකටත් අනුබල දිය යුතු නැහැ. ඉතින් විපස්සනාවකින් දැන් මෙතෙන්දි බලද්දි දැන් මේ හැම දෙයකම තියෙන తాවකාලික ස්වභාවය මේ හැමෝම එන යන කට්ටිය නේද කියන ගතිය ඇති වෙන නැති වෙන ස්වභාවය මේගොල්ලන්ටත් උරුමයි කියන ස්වභාව ගතිය අනුයෝගාචරයට තේරුම් ගන්නවා. ඉතින් එතකොට බුදුහාඳුරෝ කියනවා සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මෙතෙක් කාලයක් අපේ මේ හැම දෙෙම මම වගේ කරගෙන හිටියා. නමුත් දැන් ඒවා හුදෙක් සිතුවිලි මාත්‍රයක් බවට පත් වෙලා. චිත්ත ස්වභාවයක් බවට පත් වෙලා. එතකොට අර ඒගොල්ලන්ට අපි අනුග්‍රහ කරන්නේ නැති නිසා ඒගොල්ලෝ එනවා, අපි බලන් ඉන්නවා, සතිමත්ව ඉන්නවා, ඒගොල්ලෝ යනවා. තවත් එක්කෙනෙක් එනවා, අපි බලාගෙන ඉන්නවා, අපි අනුග්‍රහ කරන්නේ නැහැ, ඒගොල්ලෝ යනවා. ඉතින් මේක උපමාවකින් කියනවා නම් දැන් අපි ඉස්සරලා නම් හිටියේ නාට්‍යයක් රඟ දක්වනකොට අපිත් හිටියේ ස්ටේජ් එක උඩ. වේදිකාවේ තමයි අපිත් හිටියේ. අපිත් ඉතින් ඒ නළුව එක්ක නටනවා, අඬනවා, වැළපෙනවා, hina වෙනවා. අපිත් ඒ නාට්‍යයේ නළුවෙක් වෙලා. අපිත් ඒ නාට්‍යයේ නිළියෙක් වෙලා. චිත්තානුපස්සනාවේදී අපි ඉගෙන ගන්නවා කොහොමද මේ නාට්‍යයේ රඟ දක්වන්න යන්නේ නැතිව, නාට්‍යයේ නළුවෙක් නිළියෙක් වෙන්න යන්නේ නැතිව මේ වේදිකාවෙන් බිමට බැහැලා ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ලා නාට්‍ය දිහා බලන් ඉන්නවා. ඔන්නෝක අපි දැන් ඉගෙන ගන්නවා. දැන් ඉන්නේ අපි ප්‍රේක්ෂකාගාරේ. නාට්‍ය ඇතුලේ නෙමෙයි. හිතන්න කවදා හරි දැන් නළුවෝ නිළියෝ එක එක්කෙනා එනවා මේ වේදිකාවට. දැන් ප්‍රේක්ෂකාගාරේ ඉන්නේ මම විතරයි, අපි විතරයි, අනිත් අයත් ඔක්කොම ගිහිල්ලා. දැන් මේ නළුවෝ නිළියෝ බලනවා අපි ඔල්වරසන් දෙනවද කියලා. අපි hina වෙනවද කියලා. අපි අඬනවද කියලා. බැලුවහමන්නේ ඒගොල්ලෝ අපි අඬනවා නම්, අපි hina වෙනවා නම්, ඔල්වරසන් දෙනවා නම්, විසිල් ගහනවා නම් අන්න ඒගොල්ලෝ තව තව දේවල් පෙන්නනවා. හැබැයි අපි හිතමු අපිට නිින්ද ගිහිල්ලත් නැහැ, අපි අවදියෙන් ඉන්නවා. හැබැයි ඔල්වරසන් දෙන්න යන්නෙත් නැහැ. ඒගොල්ලන්ට අනුබල දෙන්න යන්නෙත් නැහැ. hina වෙන්න යන්නෙත් නැහැ. ඒගොල්ලෝ මොන දේ පෙන්වන්න ගියත් අපි hina වෙන්න යන්නෙත් නැහැ, නටන්න යන්නෙත් නැහැ, විසිල් ගහන්න යන්නෙත් නැහැ, ඔල්වරසන් දෙන්නෙත් නැහැ. අපි මධ්‍යස්ථව බලන් ඉන්නවා. ඉතින් එතකොට මේ නළුව නිළියෝ බලනවා. ඉතින් මේ මිනිසයා කිසිම හොලවන්න පුළුවන් මිනිසෙක් නෙමෙයි. අපි නටන නැටිල්ලට මේ මිනිසයා නැටවෙන්නේ නැහැ. අපි හඬන හැඬිල්ලට මේ මිනිසයා අඬන්නේ නැහැ. අපි පෙන්වන සිනහවට මේ මිනිසයා සිනහවෙන්නේ නැහැ. එතකොට අන්න මේ නළුවන්ට නිළියන්ට තේරෙනවා තවදුරටත් මම නටලා වැඩක් නැහැ. තවදුරටත් මම hina වෙලා අඬලා වැළපිලා ගයලා වැඩක් නැහැ. ඊට හොඳයි මම අත්තල දාලා යනවා. එන්නේ ඔන්න ඔය දේ තමයි අපේ හිතේ වෙන්නේ. ඒ කෙලස් ටික ටික එක දෘෂ්ටි එක පැත්තකින් කියනවා නම් ඒගොල්ලෝ තේරුම් ගන්නවා කියලා අපිට මේක කියමු ඉතින් අපි. ඒගොල්ලෝ තේරුම් ගත්තාම අපි ඉන්නේ දැන් සතිමත් භාවයේ තුල. අපි ඉන්නේ දැන් තහවුරු වෙච්ච ස්වභාවයක් තුල. අපි ඉන්නේ දැන් මුලා කරන්න බැරි තත්වයක් තුල. එතකොට අන්න කෙලස් වලට වැඩි වෙලාවක් අපේ හිත ආක්‍රමණය කරගන්න අපේ හිත තුල ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ඒගොල්ලෝ ඉක්මනටම ෂය වෙලා යනවා. එතකොට අන්න අර හිත හරහා හිතේ පහළ වෙන මේ සිතුවිලි හරහා ගැඹුරු විපස්සනාවක් යෝගාවචරයක් ඉගෙන ගන්නවා. මේ සිතුවිලි කියලා කියන්නේ මේ චිත්ත ස්වභාවයන් කියලා කියන්නේ එන යන ස්වභාවයන්. මේවා මගේ දෙයක් නෙමෙයි. යම් යම් හේතුන් නිසා මේවා පහළ වුණා. පහළ වෙලා ඒගොල්ලෝ විසින්ම ඒ පහළ වීමට මුල් වෙච්ච යම් කිසි හේතුන් දුර්වල වීම හරහා ඒවට අනුබලයක් නොලැබීම නිසා ඒගොල්ලෝ හැම යනවා යන. යෝගාවචරණ ලොකු අස්වැසිල්ලක් තියෙනවා. දැන් එකක්වත් මම මගේ නෙමෙයි. මේකක්වත් මම කියලා ආපු අය නෙමෙයි. මම එකක්වත් බලෙන් තල්ලු කරන්න හදන්නෙත් නැහැ. ඒගොල්ලොම එනවා. ඒගොල්ලොම ඉඳලා ඒගොල්ලොම යනවා. මම අකම්පිතව ඉන්නවා. සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. දැන් අන්න චතිපට්ඨාන භාවනා මට්ටම තමයි මේ කතා කරන්නේ. හොඳට දැන් යෝගාවචරයට මේ සිත තුලින්ම චිත්තානුපස්සනාව තුලින්ම මේ සිතුවිලි වල තියෙන හිතේ පහළවෙන චිත්ත ස්වභාවයන් වල තියෙන අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා. ඒ වගේමයි ආවොත් යන බව යාට හොඳටම තේරෙනවා. මේ කලින් නොතිබී හටගන්නා ආකාරය ඊට පස්සේ අපේ අනුග්‍රහය නොලබන නිසා ඒගොල්ලෝ දිය වෙලා බොඳ වෙලා ෂය වෙලා නොපෙනී යන ආකාරය හොඳටම තේරෙනවා. ඉතින් මෙහෙම තේරෙන දැන් මෙයාට තව තව සහනයක් ඇති වෙනවා. දැන් හිත තව තව සාමකාමී. දැන් මේගොල්ලෝ ඇවිල්ලා ඉන්න ගතිය අඩු වෙලා පළපදියම් වෙන ගතිය අඩු වෙලා දැන් හිතේ තියෙන හරි චිත්ත විවේකයක් හිත ඉඩකඩ සහිත වෙලා සිතුවිලි අතර පරතරය දැන් සෑහෙන්න වැඩි. එකක් ආවට පස්සේ තව එකක් එන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. එතෙක් අන්න යෝගාචර හරි සහනශීලී ගතියක් තියෙනවා. හිත ගිහිල්ලා වෙන තැනක හිර වුණොත් අන්න ආයක සංකිට්ත වූ සිතක් හිර වෙච්ච හිතක් කියලා හඳුන ගන්න. ඉතින් අන්න හිරවිල්ලෙන් හිත නිදහස් වෙනවා. හිත එහෙම හෙදුවන්න ගත්තොත් එහෙම හෙදුවන හිතක් වික්ෂිප්ත වූ හිතක් කියලා හඳුන ගන්න. ඒකට අනුබල දෙන්නේ නැහැ. එතකොට එහෙම හෙදුවන ගතියත් අඩු වෙනවා. දැන් හිත ටික ටික අරමුණු වලින් නිදහස් වෙනවා. අරමුණු ග්‍රහණය කරනවා වෙනුවට අරමුණු තුළ নিমগ্ন වෙනවා වෙනුවට අරමුණු වල අනිත්‍ය ස්වභාවය හොඳින්ම තේරුම් අරගෙන එන යන ස්වභාවය හොඳින්ම තේරුම් අරගෙන ඇති වෙන නැති වෙන ස්වභාවය හොඳින්ම තේරුම් අරගෙන අරමුණු වලින් හිත නිදහස් වෙනවා. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. එතකොට තමයි අන්න නිවැරදි විපස්සනාවක් කරහා යෝගාවචරයාගේ හිත නිදහස් වෙනවා. එකක්වත් දැන් එයාට වැඩක් නැහැ. ආයෙ ගිහිල්ලා කයේ ඇලෙන්නෙත් නැහැ. ආනාපානයක් බලන්න යන්නෙත් නැහැ. ධාතු ලක්ෂණයක් බලන්න යන්නෙත් නැහැ. වේදනාවක් අල්ලන්න යන්නෙත් නැහැ. මේ චිත්තානුපස්සනාව හරහාම හිත නිදහස් වෙනවා. හිත කිසිවක් ඇසුරු නොකරන තත්වයකටපත් වෙනවා. ලෝවේ කිසිවක් උපාදාන නොකරන තත්වයකට චිත්තානුපස්සනාව හරහා යෝගාවචරයේ පැමිණිලා. භාගතුන් වහන්සේ කියනවා මෙතෙන්දිත් දැන් මේ කාරණාව කරගෙන යද්දි යෝගාවචරණ ලොකු අවබෝධයක් එන්න ගන්නවා. මේ හැමදේම తాවකාලිකයි, හැමදේම අනිස්තිරයි, අස්තිරයි. මේවා මම මගේ දේවල් නෙමෙයි, මම ආරාධනා කරලා ආපු අය නෙමෙයි මේගොල්ලෝ එක්කෙනෙක්වත්. මේගොල්ලෝ යන්නේත් මේ මට ඕනලාවට නෙමෙයි. ඒගොල්ලන්ට ආපු යම්කිසි ආයු කාලයක් තියෙනවා. ඒ ආයු කාලය ගත කරලා යන්නේ. අන්න යාට හොඳට ත්‍රිලක්ෂණයක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මෙයා මේ හිතේ ස්වභාවය නැත්තම් හිත යොදා ගන්නවා තව තව සතිය දිනු කරන්න, තව තව ප්‍රඥාව දිනු කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා අක්තිචිත්තන්තවා අක්තිචිත්තන්තිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තා. එයා එතකොට මේ හිතේ පහළ වෙන අරමුණු සිතුවිලි චිත්ත ස්වභාවයන් ඒවත් පාවිච්චි කරන්නේ තව තව සතිය දිනු කරන්න, තව තව ප්‍රඥාව වඩා ගන්න. ඉතින් මේක වර්ධනයේ වේගණ යනකොට යම් වෙලාවකදී හිත සම්පූර්ණයෙන්ම අරමුණු වලින් නිදහස් වුනොත් කිසිම අරමුණක් ඇසුරු නොකරන තත්වයකටපත් වුනොත් අන්න ඒ තත්වයත් යෝගාවචරය හඳුන ගන්නවා. බුධාඳුරු කියනවා අනිශ්චිතෝච විහෙරති. දැන් එයාට මොකක්වත් උපාදාන කරන්න අවශ්‍ය නැහැ. උපාදාන කළොත් කොහේ හරි ගිහිල්ලා හිර වුනොත් හිත නැවතත් ගිහිල්ලා පටු වුනොත් මුල් බැසගත්තොත් ඒකත් හඳුන ගන්නවා. ඒකෙන් නිදහස් කර ගන්නවා, නිදහස් වෙනවා. නවතත් අන්න හිත නිදහස් වෙලා විමුක්ත වෙලා කිසිවක් ඇසුරු නොකර තියෙනවා. එතකොට බුධාඳුරෝ ඒකයි කියන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ඉතින් මේ තත්වයත් ඉතින් යෝගාවචරයා තේරුම් ගත්තා නම් ඉතින් මේ කටයුත්ත දිගට කරන්න අවශ්‍යයි. මේකමයි ඉදිරියට කරන්න තියෙන්නේ. මේ සඳහා සීලයක් අවශ්‍ය වෙනවා. නැතුව මේක කරන්න බෑ. නැත්තම් මගේ හිතේ හිත මට චෝදනා කරන ගතිය වැඩි. එහිඳ මම පුළුවන් තරම් සිල්වත් වෙන්න ඕනේ. ඊළඟට මේ සඳහා හිතේ පැහැදිලි බව අවශ්‍යයි. හිතේ ඒකාග්‍රතාවයේ යම් පමණකට පවත්වන්න අවශ්‍යයි. සමාහිත භාවයක් පවත්වන්න අවශ්‍යයි. හිත හරියට නිකම් පිරිසුදු රෙදි කඩක් වගේ තියාගන්න පුළුවන් නම් මට මේ පහළ වෙන සියුම් තත්වයන් පවා පැහැදිලිව දැකගන්න පුළුවන්. ඒ නිසා හිතේ ඒ සමාධිමත් බවක් අවශ්‍යයි. ඊළඟට මේක තව තව වඩමින් ප්‍රඥාව දිනු කරගන්න අවශ්‍යයි කියලා අන්න සීල සමාධි ප්‍රඥා වශයෙන් යාට ප්‍රතිපදාවක් තමා තුලින් ඒත්තු ගැන්වෙන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවක තියෙන අවශ්‍යතාවය අන්න යෝගාවචරයට තේරෙන්න ගන්නවා. එතකොට තමයි යා ප්‍රායෝගිකව ඒබඳු ප්‍රතිපදාවකට බැසගෙන ඒබඳු ප්‍රතිපදාවක් වඩමින් තමන්ගේ ජීවිතය අන්න භවනාවක් කරගන්නේ. එයාට දැන් චිත්තානුපස්සනා වඩනවා කියලා වෙන්කරගත්ත කාල පරිච්ඡේදයක් නැහැ. ඒ වෙනුවට උදේ නැගිට්ට මොහොතේ පටන් රාත්‍රී නිින්දට යනකම්ම මේ යෝගාවචරය හිත දිහා බලාගෙන තමයි ඉන්නේ. අනිත් කටයුතු වල නිරත වෙනවා. හැබැයි හිත ගැන යම්කිසි වැටහීමක් තියෙනවා. අපි හිතමු එයා කවකත් වෙන කෙනෙක් එක්ක කතා කරනවා. හැබැයි ඒ කතා කරන කොටත් තමන්ගේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? හිතේ රාගයක් පහළ වෙනවද? හිත ඇලෙන්න යනවද? එහෙම නැත්නම් මේ කතාව හරහා අනිත් කෙනාව මේ මැඩපවත්වන්න යනවද? අනිත් කෙනා ඉදිරියේ තමන් කැපී පෙනෙන්න යනවද? මේ කතාව හරහා හිතේ රාගයක් පහළ වෙලාද? නොතිබියු රාගයක් පහළ වෙලාද? නැත්නම් මේ කතාව හරහා හිතේ ද්වේෂයක් පහළ වෙලාද? හිතේ තිබිච්ච පැහැදිලිකම නැති වෙලාද? හිත පැටලිලාද? හිත අතීතයේ ඔස්සේ දුවගෙන යනවද? අනාගතයේ ඔස්සේ දුවගෙන යනවද කියලා මේ දැන් කරන කතාව නිසා, මේ කටයුත්ත නිසා හිතේ සිද්ධ වෙන ඒ ප්‍රතික්‍රියා දක්වීම යෝගාවචරයේ කියන ගන්න. පලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ වගේමයි අනිත් කටයුතු සඳහා වෙනත් කටයුතු වල නිරත වෙනකොටත් මේ යෝගාවචරය ඒ කටයුත්තත් කරනවා. හැබැයි වෙනමම පැත්තක් එයාගේ හිත දිහා අවධානයෙන් ඉන්නවා. මොන දේ කළත් හිත ගැන අවධානයෙන් ඉන්න ගතිය යන යෝගාවචරය තව තවත් දියුණු කරගෙන යනවා. ඒ නිසා මේ චිත්තානුපස්සනාවේදී අපිට තේරෙනවා භාගවතුන් වහන්සේ බොහෝම සරල හඳුනගන්න පුළුවන් මට්ටමකින් පටන් ගත්තට මහා ගැඹුරක් කරා අපිව අරගෙන යනවා. ඒ නිසා චිත්තානුපස්සනා භාවනාව විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන ඒ හිතේ යම් ඒකාග්‍රතාවයක්, සතිමත් භාවයක්, සම්පජඤ්ඤයක් දිනුන උනාට පස්සේ තමයි හඳු කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපිට වෙන්නේ අපි එකපාරටම චිත්තානුපසනාවක් කරනවා කියලා පටන් ගත්තොත් මේ හිතේ පහළ වෙන රාගය, හිතේ පහළ වෙන ද්වේෂය, මේ පැටලී සහගත ගතිය අපිව ග්‍රහණයට ගන්නවා. අපි දන්නේම නැතුව ඒක අස්සට යනවා. අපි දන්නේම නැතුව දිග කතන්දරයක් ගොතන ගතියකට, ප්‍රපංචයක් ගොතන ගතියකට අපි යනවා. මොකද අපේ අර සතිමත් භාවය තාම දිනුනලා නැති නිසා. දෙයක් දිහා සියුම්ම බලන්න පුළුවන් හැකියාව අපි ගාව දිනුනා නැති නිසා අන්න අපි දන්නේම නැතුව මේ හිතේ පහළ වෙච්ච ක්ලේශයේ අතකොළුවක් බවට පත් වෙනවා. ඉතින් ඒකයි බුදුහාඳුරෝ අනුතුරු අඟවන්නේ ඉස්සෙල්ලා සතිය දිනු කරගන්න. සම්පජඤ්ඤය දිනු කරගන්න. ඊට පස්සේ ක්‍රමානුකූලව චිත්තානුපසනාවට අපේ හිතපත් වේවි. හිත දිහා බලන ගතියක් નિરાයාසයෙන් අපේ හිතේ ඇති වේවි. එතකොට අන්න තව ඒකට අනුග්‍රහ කරමින් චිත්තානුපසනාව වඩන්න අවස්ථාව තියෙනවා. තේනසා අද අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ එන චිත්තානුපස්සනාව ගැන තමයි සාකච්ඡා කළේ. ඉතින් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපි කරගෙන යන භාවනාව තව තව නිවැරදි කරගමු. ඒ වගේම මේක අදටත් අපිට කරන්න පුළුවන් බව අපි තේරුම් ගමු. මේ ආන්දමින් යම්කිසි කෙනෙක් තමන්ගේ හිතේ తত্ত্বය ඒ මොහොතේ තේරුම් ගන්නවා නම් බුදුරයන් වහන්සේ කියනවා ඒකම තමයි තමන් වහන්සේගේ ධහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවය. ඒකම තමයි මේ භාගතුන් වහන්සේගේ ධහමේ තියෙන මේ අකාලික ස්වභාවය. මේක ඇවිල්ලා මේ මොහොතේ අත්දැක ගන්න පුළුවන් ධහමක්. මේක මේ දැන් කරලා අනාගතේ අත්දකින්න ස්වභාවයක් නෙමෙයි. මේ ධහම ඇවිල්ලා මේ මොහොතේ මේ දැන් හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධහම සම්දිට්ඨිකයි අකාලිකයි. ඇවිල්ලා බලන්න කියලා තවත් කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන් දහමක් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා අපිත් එබඳු දහමක් ප්‍රගුණ කරගන්න, එබඳු දහමක් උරුම කරගන්න උත්සාහවන්ත වෙමු. මේ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්තුන්ට යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් එහෙමනම් දැන් අවස්ථාව තියෙනවා. අපි ධර්ම සාකච්ඡාව සඳහා දැන් පිවිසෙනවා.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න, අපසවීමක් කරන්න Zoom හරහා කීපදෙනෙක් අපසවීම කරපු වෙනවා. ලක්කී කියන කෙනාට අවස්ථාව හම්බ වෙනවා. මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මම මේ සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනා කරන කෙනෙක්. හැබැයි අද වහන්සේ මේ මෙත්තා භාවනා ගැන කිව්වම මට හිතන මේ ඔබේ වහන්සේ උපදේශයක් ගන්න. මම මෙත්තා භාවනා කරනවා. මේ මෙත්තා භාවනාව අර ඉස්සෙල්ලා මෙත්තා සූත්‍රයේ විදිහට අර මේ තැති දුකන් තෙලිගත් ලොකු කුඩා බෙහෙන් නොපෙනේ වගේ මෙත්තා සිතක් මෙත්තට මෙත්තා චේතනාවෙන් දස දිසාවට ගෙන දිසා හතරට පතුරවන පතුරනකොට ඈතට ඈතට පතුරනකොට ලොකු කය සුවයක් අර නිරාමිෂ සුවයක් කය පස්සද්දී සේරම වැඩන එක නික අන්තිමට නිකන් මෙත්තා චේත මෙත්තා සිතක් විතරයි තියෙන්නේ නිකන් ලොකු ලොකු ග්ලෝබයක් ලොකු නිකන් මේ අවකාශයක් ඇතුලේ තනිකර සිතක් විතරක් වගේ වෙනවා නිකන් මං එච්චර මේක කරන්නේ නිකන් ඉන්ටර්නෙට් ලකරන නිසා මං හිතුවා මම සතිපට්ඨාන පිට යනවා කියලා අද උපවාසයේ මෙත්තා චේතෝ නිත්‍ය ගැන කිව්වම් මටත් හිතා මේක ආන කරන කල ස්වාමීනාස් මට පොඩ්ඩක් උපදේශයක් දෙනවද මේක වඩන්නේ පාර මේ කියන්නේ පරියන්ක විතරක් නෙමෙයි සාමාන්‍ය මට සක්මන් කරනකොට වුණත් ලේසියෙන් මෙත්තා සිතක් පතුරන්න පුළුවන් අතන මම මේ මෙත්තා කර මේ සමාජයේ කොහොම වුණත් දන්නේ නැහැ බයි මේ භාවනාව නම් මට කරන්න පුළුවන් කරුණාකර ස්වාමීනාස් මට ඒක තව විපස්සනාවට ගෙනියන්න උපදේශක්
හොඳයි තෙරුවන් සරණයි. ඇතරව මෙතෙන්දී මෛත්‍රිය පැත්තෙන් මෙත්තා චේතෝ විමුක්තිය දක්වා යනවා කියන්නේ ඉතින් අපි ඒක තව තව වර්ධනය කරලා යන්නයි තියෙන්නේ. දැන් මහත්තයා කියාගෙන ආවා වගේ අපි මුලින්ම ඔන්න අපි තුමු අපිව ආරමුණු කරලා මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි තුමු අපේ අසල්වාසීන් මධ්‍යස්ත පුජ්‍යලීන් එහෙම මූලික කරගෙන ඔන්න මෛත්‍රිය පතුරවමු. හිතන්න අපි ටික ටික ඔහම පතුරවන්න ඔන්න අපි ඉස්සරහා දිශාවේ සියලුම සත්වයෝ අරමුණු කරලා ඔන්න අපි මෛත්‍රිය වඩනවා. ඊට දකුණු දිශාවේ නැත්නම් අපේ දකුණු අත පැත්තේ සියලුම සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. ඊට පිටිපස්සේ සියලුම සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. වම් පැත්තේ සියලුම සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. ඉහළ දිශාවේ සියලු සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. පහළ දිශාවේ සියලු සත්වයින් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. දැන් මෙහෙම සියලු දිශාවට සියලු දිශාවන්ට මෛත්‍රිය වඩන්න පටන් ගන්න අපේ හිත පැතිරිච්ච සිතක් එක තැනකට හිරවෙච්ච හිතක් නෙමෙයි හාත්පස මෛත්‍රිය පතුරවන සිතක් අර හිතේ තිබිච්ච කොටු වෙච්ච ගති සීමාවන් මරියාදාවල් කැඩලා ගෙහිලා හිත හාත්පස හොඳට පැතිරිච්ච විවෘත වෙච්ච සහගත බවක් ඔන්න ඇති වෙනවා. දැන් ඒකෙත් එක සත්ව කොට්ටාශයක් කියලා නැහැ මුළු විශ්වයේම ඉන්න සියලුම සත්වයෝ සෝපත්ත්වා කියලා ඒ වගේ අර තමන්ගේ මෛත්‍රී සහගත බව මුළු විශ්වයටම සාධාරණ කරගත්තාම මේක තියෙන අපි කියන සීමා සම්භේදයක් සිද්ධ වෙනවා. සීමාවන් වල දැන් සීමාවක් නැහැ ඇත්තටම. බවුන්ඩරි එකක් නැහැ. සීමා සම්භේදයක් සිද්ධ වෙන්නේ. සීමාව බිඳිලා යනවා. හාත්පස පතිරෙච්ච මෛත්‍රී සහගත බව. එබඳු මෛත්‍රී සහගත බවකින් ඔන්න අපි ඉන්නවා. දැන් ඔකෙත් සත්ව සංඥාවත් අයින් කරා නම් අපි දැනට ඕනනම් සුවපත් වෙත්වා කියන කයල්ල විතරක් ගන්නවා. හාත්පසට අපි සුවපත් වේවා කියන ස්වභාවය පතුරවගෙන ඉන්නවා. එතකොට අන්න යෝගාචරයට පුළුවන් මෙත්තා චේතෝ විමුක්තියක් අත්දැක ගන්න. ඉතින් මම මේ බොහොම කෙටියෙන් කිව්වේ යෝග පීවරෙන් පීවර ඒ කොට්ටාසයට ඒ සත්ව කොට්ටාසයට ඒ දිශාවට පැතිරීම ගැන ප්‍රායෝගිකව ඉතින් මේක වෙනම ධර්මදේශනාවක් කරන්න ඉතින් මේක ඔක්කොම විස්තර කරන්න ගියොත් මම මේ කෙටියෙන් ඒක අන්තිම ඵලයේ වශයෙන් කියන්නේ. ඒතර මෙත්තා චේතෝ විමුක්තියකදී අපිට එක කියලා වෙන් කරගත්ත සත්ව කොට්ටාශයක් ඇත්තෙත් නැහැ. වෙන් කරගත්ත එක දිශාවක් කියලා ඇත්තෙත් නැහැ. හාත්පස සියලු දිශාවන්ට සියලු සත්වයන් කෙරෙහි අරමුණු කරගත්ත බවක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේකටපත් වෙන්න පුළුවන් නම් ඔය தත්වය පදනම් කරගන්න පුළුවන් විපස්සනාවක් සඳහා. අපිට තියෙන දැන් ඔය தත්වය මුණින් ඉස්සලා හිතේ දියුණු කරගත්තා. ඒ தත්වයට හිත ගත්තා. ඊට පස්සේ ඒකෙන් අයින් වෙලා ඒ දිහා බලනවා. දැන් අද දේශනාවදීත් අපි කතා කළා විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තංති පජානාති අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තංති පජානාති. ඔන්නේ වගේ දැන් අපි මෙත්තා චේතෝ විමුක්තිය විමුක්තියටපත් වුණා. මුණින් අපි ඉදී වැඩුවා සමාධිය දියුණු කළා. ඊට පස්සේ ඒකෙන් අයින් වෙලා ආමේ දැන් තියෙන්නේ මෙත්තා සහගත ස්වභාවය. ඒ ක්වොලිටි එක ඒ හිතේ මෛත්‍රී සහගත බව හිතේ තියෙන මේ විමුක්ත ස්වභාවය කොහෙවත් පැටලිලා නැති ගතිය හිත හාත්පස විවෘත වෙලා පැතිරිලා තියෙන ගතිය අපි ඒක එක චිත්ත ස්වභාවයක් වශයෙන් හඳුනගන්නවා. දැන් අපි එහෙම හඳුනගනිමින් ඉන්නකොට අපි එයාට කරන පෝෂණය අඩු වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ ආයෙත් උන හිතුවිලි එන්න පටන් ගන්නවා. අපේ ඒ මෙත්තා චේතෝ විමුක්තිය දුර්වල වෙන පටන් ගන්නවා. දුර්වල වෙනකොට උන ආයෙත් හිත ගිහිල්ලා අල්ලනවා. එතකොට අන්න ඒ අල්ලපු ගතිය අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන එතෙන්දී ඒක අතහැරලා දානවා. ආයෙත් හිත නිදහස් වෙනවා. ආයෙත් ඔන්න හිත ගිහිල්ලා මොකෙන් හරි අල්ලනවා. හේතු වෙනවා. ඒකත් තේරුම් ගන්නවා. ඒකත් අතහැරලා දානවා. ආයෙත් ඔන්න හිත නිදහස් වෙනවා. ආයෙත් හිත කොහේ හරි අල්ලනවා. ආයෙත් නිදහස් කරනවා. ආයෙත් මෙත්තා චේතු විමුක්තිය ලැබෙනවා. මේ විදිහට ටික 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 අපිට තියෙන්නේ මේ මෙත්තා චේතු විමුක්තියෙන් අපි පටන් ගත්තා. ගැඹුරු සමාධියකින් පටන් ගත්තා. ඒකෙන් එළියට ඇවිල්ලා ඒක දිහා බලනවා. ඒ බලනකොට මෙයා පොඩ්ඩක් දුර්වල වෙනවා. එතකොට ඔන්න හිත එහෙම එහෙම පණිනවා. පණිනකොට ඒ ස්වභාවයන් හඳුන ගන්නවා. ඒ ස්වභාවයන් හඳුන ගන්නවා. ඒ ස්වභාවයක තියෙන රළු ගතිය, ඒක තියෙන අනිත්‍ය ස්වභාවය, ඒක තියෙන తాවකාලික ස්වභාවය ඒව හඳුන ගන්නවා. හඳුනගෙන ආයෙත් හිත නිදහස් කර ගන්නවා. ඉතින් ආයෙත් හිත ටිකක් නොගැඹුරු මට්ටමට පාත්තන්න උත්සාහන්ත. එතකොට නෝ ආයෙත් හිත කොහේ හරි යනවා. ආයෙත් තේරුම් ගන්නවා. ආයෙත් අතාරිනවා. මේ කටයුත්ත නැවත නැවත සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ගැඹුරු සමාධියකින් පටන් ගත්තට මොකද අපි ඒක නොගැඹුරු මට්ටම් දක්වා අරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි හිත නැවත ගිහිල්ලා උපාදාන කරන්නේ. එතකොට අන්න අපිට ඒ උපාදාන වෙච්ච ස්වභාවය හඳුන ගන්න පුළුවන්. ඒකේ තවස්සේ අතහැරලා උපාදානයන්ගෙන් හිත නිදහස් කරගන්න. ඉතින් මේ කාරණාව මේ කටයුත්ත නැවත නැවත කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අන්න අපිට විපස්සනාවකට මේක පාවිච්චි කරන්න පුළුවන්.
එමයි සම්මිනාස බොහොම පිං මම ඇතුළු නොටිස් කරලා කියන මෙත්තා වැඩුවාම ආනාපාන සති සමාධියට වඩා බොහොම පිරිච්චි බොහොම තැම්පත් සිතක් තියෙන තමයි. ඒක තමයි දැන් කඩාගෙන මේ අපව ඒක නිතරම සම්මිනාස කිව්වාගේ අපව බහිනවා කියන්නේ නැති වෙලා යනවා ආයෙත් මෙත්තා වැඩ ඇතුළුවාම ආයෙත් ඒක
එනවා. මම ඔය තත්වයේ තියෙන අනිත්‍ය ස්වභාවයත් තේරුම් ගන්න. ඒකට ඕකට ඇලෙනව වෙනුවට මේකත් ඇවිල්ලා අනිත්‍ය ස්වභාවයක් කිය. මේකත් මගේ පාලනයෙන් තොරයි. මේකෙදිත් ඔන්න ආයේ මොකක් හරි වෙනසිතවිල්ලක් එනවා. එයා මොකද දැන් ක්‍රියාත්මක වෙන හැටි? එයා කොහොමද එන යන හැටි? කියලා මේ தත්ත්වය මේක තමයි නිකන් අපේ අර අපි බොක්සිං ගහද්දී නිකන් පීඩිකාවක් හදාගෙන ස්ටේජ් එකක් හදාගෙන කරනවා වගේ. දැන් අපි ඉන්න ස්ටේජ් එක තමයි මේක. අපි ඉන්න අපේ තියෙන වේදිකාව තමයි මේක. මේක ඉඳගෙන තමයි අපි සටන කරගෙන යන්නේ.
වගේ සිත දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා තිනවා. සිතුවිලි උඩ කාලයක් ගමනක් යනවා වගේ දැනලා ඊට පස්සේ දැන් ඒක හිතපු ඉස්සකම වාතයක් කළා සිතුවිලි අඩු වෙලා පේනවා. ඊට පස්සේ දිනදා ජීවිතේ ක්‍රියාකාරකම් කය ක්‍රියාකාරකම් වලට සිත එහෙම ලොකුවට යන්නේ නැහැ. ඒක නිකන් ඔටෝමැටිකලි වෙනවා වගේ දැනෙනවා. සමහර වෙලාවට යල්ල වගේ සිදුවෙනවා නිකන් බලාගෙන ඉන්නවා වගේ
හරි සිත් වෙනවා. හොඳයි. ඒ තත්ත්වය හොඳයි. ඒක තමයි වෙන්නේ. දැන් අපිට නිකන් උරුම වෙනවා නිකන් අපිටම අයිති කියනට වඩා ඉතින් අපි මේ අපි ඉන්න නිකන් නිජ භූමියක්. අපි ඉන්න නිකන් අයිලන්ඩ් එකක් වගේ. දූපතක් වගේ නිකන් හම්බ වෙනවා. අපි ඒක තුල ඉඳන් තමයි කටයුතු කරන්නේ. අපි ඒක කියමු සතිමත් භාවය කියලා. නැත්තම් නිර්වෘල් භාවය කියලා හිතේ තියෙන ඉඩකඩ කියලා කියමු අපි ඒකට. අන්නේ ඉඩකඩ කියන තැන ඉඳගෙන මොකත් අල්ලපු නැති තැනගෙන ඉඳගෙන අපි හැබැයි මේ වටේ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්නවා. නැත්තම් අපි හිතන්න දූපතක් තුල ඉඳගෙන අපි මූදු රැළ දිහා බලාගෙන ඉන්නවා. මූද යන මේ නැව් දිහා බලාගෙන ඉන්නවා. අපි මූදර අත දාන්න යන්නේ නැහැ, මූදර පයින් යන්නේ නැහැ. අපි ඉන්නේ අපේ නිජ භූමිය තුල, අපේ දූපත තුල. අන්න ඒ වගේ තමයි මේ අපේ හිතේ ප්‍රමාණිකෝලව සතිය දියුණුලා එනකොට ඒ තුලින් ඇති වෙනවා යම්කිසි ෂේම භූමියක් අපි තුල ඇති වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් අපි තුල නිකන් දූපතක් ඉදිරි කර ගන්නවා අපි. ඒ දීපං මේ දහවේ දීපං කෛරාත මේ දහවි කියලා බුදුහාඳුර කියනවා. මේ ප්‍රඥාවන්තයා මේ භාවනාව හරහා මේ භාගතුන් වහන්සේගේ ධර්ම ප්‍රගුණ කිරීම හරහා ඒ කෙලෙස් වලට අහු නොවන ද්වීපයක් හදා ගන්නවා. ඒක තමයි මේ සතිපට්ඨානය හරහා අපේ සිතේ සිද්ධ වෙන්නේ. අපි සතිය දියුණු කරන්න ඒ දෙයක් දිහා ඒකෙන් අයින් වෙලා බලන්න පුළුවන් ගතිය අපි තුල දිනු වෙනවා. ඒ නිසා ඔය සිද්ධ වෙලා තියෙන දේ හොඳයි, තව දිනු කරගෙන යන්න. හොඳයි හොඳයි.
ඊළඟ ප්‍රශ්නය මාලිකා කරුණාරත්න මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අනිශ්චිතව වාසය කිරීමයි පූර්ණ සත්‍යයි දෙකම එකම නේද ස්වාමීන් වහන්සේ?
ඔව් එහෙම කියන්න පුළුවන්. දැන් ඇත්තටම සතියේ එක එක මට්ටම්නේ අපි කතා කරන්නේ. මුලදී තියෙන්නේ අපි ටිකක් ආයාසයෙන් පාත්වන සතියක්. ඒක යමක් ඇසුරු කරනවා. ඒතන දැන් අපි සක්මන් භාවනාව කරද්දී ආනාපාන සතිය වඩද්දී යම්කිසි අරමුණක් තුල හිර කළා තමයි අපි අනිත් ඒවායෙන් හිත නිදහස් කරගන්නේ. ඒත් එතනදී අනිශ්චිත නැහැ හිත. ආස්වාසේ ප්‍රස්වාසේ ඇසුරු කරනවා. නැත්නම් වේදනාවන පසනාවකදී වේදනාව ඇසුරු කරනවා. මේ පස්සේ ඒ වේදනාවේ යථා ස්වභාවය තේරෙන්න වේදනාවෙන් අයින් වෙලා බලන්න පුළුවන් කම යෝගාවචරය තුළ වර්ධනය වෙන්න ගන්නවා. ආස්වාද ප්‍රස්වාසයෙන් අයින් වෙලා බලන්න පුළුවන් ගතිය යෝගාවචරය තුළ දියුණු වෙනවා. එතකොට අන්න සතියේ තවත් මට්ටමක්. එතකොට තමයි අර පරතෝ බැලමක් අපිට තියෙන්නේ. දැන් ඒක තුළ নিমগ্ন වෙලා නැහැ. ඒකෙන් අයින් වෙලා. හැබැයි හිත වෙන එකක යන්නේත් නැහැ. දැන් අපි ඉස්සෙල්ලම ඕක තුළ নিমগ্ন කරන්නේ මොකද? නැත්තම් හිත එහෙ මෙහෙ යන වෙන වෙන අරමුණු වලට යනවා. දැන් හැබැයි මේක දියුණු කරාට පස්සේ හිතට පුළුවන් මේකිනුත් අයින් වෙලා ඒ දිහා බලන්න. හැබැයි හිත වෙන කොහෙවත් යන්නේත් නැහැ. හිතන්න දැන් මේත් ඇවිල්ලා තව මට්ටමක්. දැන් මෙතෙන්දී තාමත් මෙයාව ඇසුරු කරන ගතිය තියෙනවා. මෙයා දිහා තමයි බලාගෙන ඉන්නේ. හිතේ තියෙනවා අර මේ ඒ තුල নিমগ্ন නොවුනට ඒකෙන් අයින් වෙලා ඒ දිහා බලන ගතිය, එයාව තාම ඇසුරු කරන ගතිය තාම තියෙනවා. දැන් අනිශ්චිතයි කියලා කියන්නේ එහෙම එකකුත් නැහැ. එක අරමුණක් තෝරගෙන එයාව ඇසුරු කරන ගතියක් එහෙමත් නැහැ. එහෙම තෝරගත්ත එක අරමුණක්වත් නැහැ. හිත කිසිවක් ඇසුරු නොකරන, ලෝභයේ කෙසේවක් උපාදාන නොකරන මට්ටම තමයි බුදුහාඳුරේ ඒ පෙන්වන්නේ එතෙන්දී. ඉතින් එතන තියෙන්නේ අපිට කියත හැකි નિરાයාස සතිය. හුදු දැනුවත් බවක් තමයි එතන තියෙන්නේ.
පිළිතුර පැහැදිලිද? අපි මාලි මොහොතේට අන්මුට් කරන්න පුළුවන් මයික් එක.
හොඳයි අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. මම හිතන්නේ එතන මාක් හරි ගැටලුවක් තියෙනවා.
ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න එහෙනම් දිනුෂ.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස මම උදහාන්සිට නිතර ඊමේල් ලියලා උපදෙස් ගන්නවා. අන්තිමට දැන් ආනාපානෙ බැලුවා ඊට පස්සේ කයි බොඩි සෙන්සේෂන් ගන්නවා. ඊට පස්සේ ඒ වගේම අයින් වෙලා මොකුත් අල්ලන්නේ නැතුව ඉන්න කියලා ඔබ වහන්සේ එක දිගටම කරන්න කියලා උපදෙස් දුන්නා. දැන් ඒක ටික පුරුදු කරනවා ස්වාමීන් වහන්සේ උත්සාහ කරනවා ටික ටික. ඊ ස්වාමීන් වහන්සේ යමකලාපි සූත්‍රයේ අහුවා මේ ඊයේ පෙරේද ඒකේ අර චන්න තෙරුන්ට දීපු චුන්ද තෙරුන් දුන් අවවාදය ඇසුරින් අපිට ප්‍රශ්නයක් මතු වුණා. ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ධානයකට පුරුදු වුණාම කියනවනේ මරණ මොහොතේ ධානය ආරම්භු වෙන බව කියනවා. එතකොට ධානයට අදාළ මේ උපතකට යන බව කියනවා. එතකොට දැන් ඒ චුන්දතරුන් දීපු උපදේශාණුව පිටත් හිතුනේ ස්වාමීන් වහන්සේ අනිශ්චිත බව පුරුදු කර කෙනෙක් මාර්ගඵලයකට පත් නොවි මැරුණොත් මරණ මොහොතේ අනිශ්චිත ස්වභාවය ආරම්භු වෙන එක ආරම්භ වෙනවා වගේ.
එහෙම වෙලා එතකොට කොහොමද යන්නේ උපත කියලා සමහරවිට. හොඳයි. දැන් ඔකට ඇත්තම උත්තරේ මේ බොහොම පැහැදිලිව තියෙනවා චේතනා සූත්‍රවල. ප්‍රථම චේතනා සූත්‍රයේ ද්විතීය චේතනා සූත්‍රයේ කියන සූත්‍ර කීපයක් තියෙනවා නිදාන සංයුත්තේ බුදුහාමුදුරුවෝ කියනවා යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණ මේතං හෝති විඥානස්ස තිතිය ආරම්මණේ සති පතිත්ථා විඥානස්ස හෝති ඔය විදිහට විස්තර කරගෙන යනවා ඒ කියන්නේ දැන් යම්කිසි අපි චේතනාපූර්වකව යමක් කරනකොට විඥානේ එතන බැහැ ගන්නවා නිතන්න ඇහෙන් උවමනාවෙන් රූපයක් බලනවා ඇහෙන් උවමනාවෙන් සද්දයක් අහනවා ඒ මට්ටමේදී ඒ චේතනාපූර්වකව කරන කටයුත්ත තුළ තමයි විඥානය පිහිටලා තියෙන්නේ එතන තමයි යා පළපදියම් වෙලා තියෙන්නේ අපි බලන්නේක් බවට පත් වෙලා අසන්නේක් බවට පත් වෙලා නිතන්න ඒ වගේ මට්ටමකදී අපි මිය ගියොත් එතකොට ඊට අනුරූපව ඒ පහළ වෙච්ච කුසල අකුසල වලට අනුරූපව ඉතින් අපිට උපතක් ලැබෙන්න පුළුවන් නැත්නම් එහෙම එකක් තිබුණ නැහැ අපි චේතනාවක් එහෙම ඌමනාවෙන් කරපු ගතියක් තිබුණ නැහැ හැබැයි හිත කියෝන හිතේ ප්‍රපංච දෝන හිතේ ප්‍රකල්පනා තියෙනවා එතකොට බුදුහාඳුරෝ කියනවා මේ චේතනා නැහැ හැබැයි යාගේ හිතේ ප්‍රකල්පනා තියෙනවා එතකොට ඊට අනුරූපව තමයි විඥානය පහළ වෙන්නේ ඊට එතන තමයි විඥානය බැස ගන්න බීටලා තියෙන්නේ එතකොට යා ඒ මට්ටමේදී මිය ගියොත් ඒකනොත් යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා ඊළඟ උපත සඳහා හිතන්න යම් වෙලාවකදී මෙයා චේතනාවක් පහල කළත් නැහැ. නැත්නම් උමනාවෙන් චේතනාවක් පහල කළා නැහැ. චේතනාව උමනාවක් නැහැ. ඒ වගේමයි ප්‍රකල්පනත් සිතේ නැහැ. ඉතින් ඔන්න ඔය தත්ත්වය තමයි දැන් ඔය විස්තර කරන්නේ. එයා දැන් මේ අවස්ථාවේ හිත අනිශ්චිතයි කියලා කියන්න පුළුවන්. මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ, උපාදාන කරන්නේ නැහැ. එතෙන්දී කොහොමද මේ බඳු මරණයක් සිද්ධ වුණොත් ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒක තමයි දැන් අහන ප්‍රශ්නේ. හැබැයි ඉතින් තව කොටසක් තියෙනවනේ චේතනා සූත්‍රයේ. ඒ තමයි යංච අනුසේති කියන කාරණාව. එතකොට අන්න අපේ ඊළඟ ජීවිතයේ තීරණය වෙන්නේ අපේ දැනට තියෙන අනුසේ මට්ටම් අනුව. ඉතින් එතකොට අපි හිතුවොත් අනිශ්චිතව වාසය කරාය කියලා එතනින් අදහස් වෙන්නේ රහත් වෙලාය කියලා. අපේ හිතේ තාම අනුසේ තියෙන්න පුළුවන්. අපේ හිතේ තාම රාග අනුසේ තියෙනවා, පටිඝ අනුසේ තියෙනවා, අවිජ්ජා අනුසේ තියෙනවා. අනුසේ ධර්ම හතක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ඒ නිසා ඒ අනුසේ ප්‍රහාණය වෙනකන් ආශ්‍රවයන්ෂය වෙනකන් ඊළඟ භවයක් තියෙනවා. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒ යෝගාවචරයා අර වගේ තත්වයක් තියාගන්න උත්සාහ කරමින් මිය ගියොත් එයාගේ දැනට තියෙන අනුසේ මට්ටමට අනුව ඊළඟ ජීවිතේ තීරණය වෙයි. ඇත්තම ඔහොම තත්වයක් උදා වෙච්ච බව ඔය අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය අනුව අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඔය අනාථපිණ්ඩික සිටුතුමා මේ යන මොහොතේදී එතුමා ආරාධනාවක් කරනවා මේ සරියුත් ස්වාමීන් වහන්සේට වඩින්න කියලා. එතකොට එන්න සරියුත් ස්වාමීන් වහන්සේ වඩිනවා. වැඩලා බොහොම ගැඹුරු බණක් කියනවා. ඉතින් ඒ බණ අහලා මේ අනාථපිණ්ඩික සිටුතුමා අඬනවා. ඇයි අපිට මෙහෙම බණක් කියන්නේ නැත්තේ? ඇයි මෙච්චර ගැඹුරු ධර්මයක් මට දේශනා කළේ නැත්තේ කලින් කියලා අඬනවා. ඉතින් එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ කියනවා මේක හරි ගැඹුරුයි. මේවා අපි භික්ෂුන් වහන්සේලාට නම් කියනවා මේ ගිහි පින්වතුන්ට කියන්නේ නැහැ කියලා. එතකොට එතුමා ආරාධනා කරනවා අනේ අපිටත් කියන්න මේ තේරුම් ගන්න පුළුවන් අය ගිහි සමාජයේත් ඉන්නවා කියලා ඉතින් ආරාධනා කරනවා. ඉතින් මේ දේශනා කරපු මේ දහමේ ඒ ගැඹුරේ තියෙන්නම ඔන්න ඒ කාරණා. කොහෙවත් අල්ලන්න යන්න එපා. රූපයක් ඇසුරු කරන විඤ්ඤාණයක් හදන්න යන්න එපා. සද්දයක් ඇසුරු කරන විඤ්ඤාණයක් හදන්න යන්න එපා. ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් ඇසුරු කරන විඤ්ඤාණයක් හදන්න යන්න එපා. ඒ වගේම ඇසක් කනක් නාසයක් දිවක් කයක් ඇසුරු කරන විඥානයක් හදන්න යන්න එපා. ඔය විදිහට කියන්නේ විඥානේ කොහෙවත් පිහිටවන්න එපා කියන කාරණාවම තමයි ඉස්මතු කරන්නේ. ඉතින් ඒ මොහොතේදී ඒක අහගෙන ඉඳලා ඉතින් ඒ අනාථපිණ්ඩික සිටුතුමා මිය යනවා. හැබැයි නැවත ගිහිල්ලා මේ මතන තුසිත දිව්‍ය ලෝකෙද කොහෙද ආයි නැවතත් උපත ලබනවා. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා වශයෙන් උපත ලබනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා ඉතින් අපේ හිතේ අනුසය ධර්මයන් තිබෙන තාක් අපි ඊළඟ උපතකට යනවා. හැබැයි ඉතින් අනුසය ධර්ම ප්‍රහාණය කරගන්න තියෙන ක්‍රමය තමයි ඔන්න ඕක. හැබැයි හිත අනිශ්චිතව පවත්වන්න උත්සාහන්ත වෙනවා. හැබැයි හිත ගිහිලා උපාදාන කරනවා තාම අර අනුසය ධර්මයන්ගේ බලපැවැත්වීම තියෙන නිසා. එතකොට අන්න අපි සතිමත් වෙලා ඒ බැඳීමෙන් ඒ උපාදානයෙන් අපි හිත නිදහස් කරගන්නවා. ඒ උපාදානය වෙච්ච බව තේරුම් අරගෙන ඔන්න හිත නිදහස් කරගන්න. ඉතින් ඔය කාරණාව හරහා තමයි ටික ටික අනුසය ධර්ම දුර්වල වෙන්න පටන් ගන්නෙ.
ඒක ගොඩක් පැහැදිලි සමිනස්සක
හොඳයි.
ඊළඟ අවස්ථාව රාණි රාජපක්ෂ මහත්මිය ලැබෙනවා ප්‍රශ්න අතිපත් කරන්න අවශ්‍යයි කියලා කිව්වා. ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
කියන්න. ඔය කාරණාව පැහැදිලිව සතිපට්ඨාන විභංග සූත්‍රයේදී භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ සතිපට්ඨානේ මූලික පියවර තමයි සතිපට්ඨානේ කියන එක. සිහිය පිහිටුවීම. අතීතයෙන් අනාගතයෙන් හිත මුදවලා මේ මොහොතේ පහළ වෙන අරමුණ තුළ වර්තමාන මොහොතේ පහළ වෙන අරමුණ තුළ හොඳට සතිමත් වීම. සිහිය පිහිටුවීම. දැන් හිත එහෙම යන්නේ ගාන්ට දැන් හිත පිහිටලා තියෙනවා. ඒක සතිපට්ඨානේ. ඊට සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ දැන් මේ අරමුණ හොඳට විමසීම හරහා ඒ අරමුණේ ස්වභාවයේ වැටහෙන මට්ටම තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. දැන් තව තව සතිය දියුණු වෙනවා, තව තව සම්පජඤ්ඤය දියුණු වෙනවා, විපස්සනා නුවණක් අවදි වෙන්න පටන් ගන්නවා. ඒ මට්ටම සතිපට්ඨාන භාවනා වශයෙන් භාගතුන් වහන්සේ පෙන්නනවා. ඊළඟට තුන්වෙනි මට්ටමක් පෙන්නනවා සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා. සතිපට්ඨානය ඒබඳු භාවනාවක් දියුණු කරන ප්‍රතිපදාවකට යෝගාවචරයේ කවතේරුන මට්ටම. ඒක තමයි තුන්වෙනි මට්ටම වශයෙන් පෙන්නන්නේ. ඒක ආරෂ්ඨාංග මාර්ගය. එතන තමයි අර එයා හඳුනගන්නේ තමා තුළින්ම මෙන්න මේ බඳු සතිපට්ඨානයක් වඩන්න, හිත දියුණු කරගන්න මට සීලයක් අවශ්‍යයි. හිතේ පැහැදිලි බවක් අවශ්‍යයි. ඒකාග්‍රතාවක් අවශ්‍යයි. සමාහිත බවක් අවශ්‍යයි. ඒ වගේම හොඳ ප්‍රඥාවකුත් අවශ්‍යයි කියලා. සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව එයා ඒකේ වටිනකම තේරුම් අරගෙන බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්න යා පෙළඹෙන අවස්ථාව. එතකොට අන්න ඒක සතිපට්ඨාන භාවනා ගාමනින්ච පටිපදා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඇත්තම විහෙරති කියන කොටස සෑම කොටසකම එනවා. බුදු අන්තිමට හැම කොටසක්ම ඉවර කරන්නේ අනිස්සිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති කියලා. එතකොට විහෙරති කියන එක හැම කොටසකටම පොදුයි. දැන් පජානාති කියන එක මුලදී නිකන් දැන ගැනීම, සතිමත් වීම ප්‍රකාරයෙන් දැන ගැනීම. දැන් මුලදී සතිමත් වෙනවා සතෝ අස සති සතෝ පස්ස සති කියන මට්ටම. ඊට පස්සේ අන්න පජානාති කියන මට්ටම. ඊට පස්සේ ආ ඒ ගැන ටිකක් හොයලා බලනවා. දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙද්දී අන්න යාට තේරෙනවා මේක තව ටිකක් සියුම්ම කළ යුතුයි. තව මට මේක කරද්දී හික්මිය යුතුයි. එතකොට අන්න සික්ඛති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මොකද දැන් හිතන්න දැන් ආනාපාන සතියේදී මුලදී ඔන්න දැනුවත් වෙනවා පජානාති. ඊට පස්සේ ඒක තව දියුණු වෙනකොට දැන් මතුවෙන తත්වය හරි සූක්ෂමයි. යාට ආස්වාසේ මුල බලන්නත් ඕනේ, මැද බලන්නත් ඕනේ, අග බලන්න. පස්වාසයේ මුල බලන්නත් ඕනේ, මැද බලන්නත් ඕනේ, අග බලන්නත් ඕනේ. ඒ කියන්නේ අන්න කලින්ට වඩා හරි සූක්ෂමයි. එතකොට ඉතින් අතපය හොල්ලන්න බෑ, හයියෙන් හුස්ම ගන්න බෑ, හිත නින්දට වට ගන්න බෑ, හිතේ සැක පහල කර ගන්න බෑ. හරීම සීරුවෙන් කළ යුතු වැඩක් දැන් තියෙන්නේ. ඒ නිසා අන්න බඳු සීරුවෙන් කළ යුතු වැඩක් සඳහා යා හික්මෙනවා. සික්කති කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ තමයි ඊළඟ මට්ටමට එන්නේ අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති. එයා දැන් අර ඒ සතිපට්ඨානේ ආනාපාන සතිය හරහා හිතමු කෙනෙක් ප්‍රඥාවක් දියුණු කරගත්තා, විපස්සනාවක් වඩා ගත්තා. ඒ මට්ටමින් අන්න
දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියවත් ඇසුරු කරන්නේ නැති. ඒකත් විපස්සනාට නංවපු. ඒ නැංවීම හරහා අවදි වෙච්ච ප්‍රඥාව තුලින් හිත නිදහස් වෙච්ච අනිශ්‍රිත වෙච්ච තත්වයකින් වාසය කිරීම සඳහා යා උත්සාහන්ත වෙනවා. දැන් ඔය මං කිව්වේ අන්තිම කෑල්ල. ඊට කලින් ඉතින් අර මේක ගන්නත් පුළුවන් මොකද්ද මේ ආනාපාන සතියෙම යා තව ටිකක් පාවිච්චි කරනවා. සතිය දිනු කරගන්න, ප්‍රඥාව දිනු කරගන්න, තමා තුල මේ සිද්ධ වෙන ක්‍රියාවලිය හඳුනගන්න, තව කෙනෙක්ගේ බාහිර තියෙන ක්‍රියාවලිය හඳුනගන්න, මෙයා මේ කටයුත්ත පාවිච්චි කරනවා. ඒකයි අර අජ්ජත් ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සේ විහෙරති, ඉති බහිද්ධා වා කායේ කායනුපස්සේ විහෙරති කියලා කියන්නේ. කියන්නේ දැන් තමා තුල මේ දේ හඳුනගත්තා නම් මීට සමාන ප්‍රතිපදාවක් මෙතන සමාන ක්‍රියාවලියක් තමයි බාහිරේ තියෙන්නේ. එතකොට අර තමන්ට සාපේක්ෂව එළියෙත් එබඳු ස්වභාවයක්මයි තියෙන්නේ, තව කෙනෙක් තුලත් තියෙන්නේ මෙබඳුම තත්වයක් කියන එක එයාට තේරෙන්න ගන්නවා. ඉතින් ඒක හඳුනා ගනිමින් තේරුම් ගනිමින් එයා වාසය කරනවා. ඔව්. මොකද තෙවෙනි අවස්ථාව? ඔව් අනහරි. අනහරි. ඔව්. ඒ කියන්නේ විහෙරති කියන කෑල්ලට අදාළයි කියන්න පුළුවන් මේ ආරෂ්ඨාංග මාර්ගය. මොකද එතින්දී දීර්ඝ වශයෙන් වාසය කිරීමනේ අදහස් කරන්නේ. දැන් විහෙරති කියන එකේදී අදහස තමයි වාසය කරනවා කියන එක. මේ දවසක් දෙකක් නෙමෙයි. ඒක දීර්ඝ කාලීන ප්‍රතිපදාවක් වශයෙන් යා වාසය කරනවා. එතෙන්ට ඇත්තටම මේ ආරෂ්ඨාංග මාර්ගය අදාළ කරගන්න පුළුවන්. ඔව්. දැන් වාසය කිරීමක් නැහැ නේද? ඔව් ඒ දක්වා අපි දිනු කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැන් එතන හැම සතිපට්ඨාන කොටසකම පැහැදිලිව ওই අවස්ථා තුන වෙන්වෙන් වශයෙන් වචන වලින් ප්‍රකාශ නොවුනට අපිට ඒ භාගතුන් වහන්සේ විභංග සූත්‍රයේ පෙන්ලා තියෙන කාරණා තුන මේකෙදි මතු කරගන්න පුළුවන්. ඔව්. හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව බන්දු ජීව ධර්මතිලක මහතාට හිමි වෙනා ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තේරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ.
ඔව්. වහන්සේ අර කිව්වා වගේ අර හිස් ස්වභාවය පුරුදු කරගන්න කියලා තමයි මට උපදෙස් දුන්නේ. එතකොට මම පරියංක භාවනාව කරන විට මම හස් අරගෙන සාස් පියාගෙන දෙවිදිහටම කරලා බැලුවා.
ඔව්.
එතකොට මම ලබපු අත්දැකීම තමයි එතකොට ඒ ස්වභාවයේ දිගටම ඉන්න පුළුවන්. නමුත් මොනවා හරි සිතුවිල්ලක් ඇති කිරීම කරන්නේ මම යම විතරයි. ඒ කියන්නේ බාහිරයෙන් එන ශබ්ද ඔස්සේ හෝ දකින දේවල් ඔස්සේ කිසිම දෙයක් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒක හඳුනාගත්තු සැනින්ම ඒක නැවතිනවා.
හරි.
එතකොට ඒක තවදුරටත් මේ විදිහට කරගෙන යනකොට මට ලැබුණු අත්දැකීම තමයි ඒ යම් කිසි දෙයක් දැන් අර උභවහන්සේ දැන් අද පැහැදිලි කරපු ආකාරයට ඒක අර මොනවා හරි අල්ලාගත්තු සමාධි ස්වභාවයක්ද කියන එක මට පැහැදිලි කරගන්න ඕන. ඒ කියන්නේ මම විටින් විට බලනවා මොනවා හරි අතක් උස්සන්නේ ඉන්න ස්වභාවයෙන් එහෙම කරන්න බෑ. නිකන් ලොක් වෙලා වගේ ගතියක් තියෙනවා. يعني ශරීරයෙන් එහෙම මොකුත් කරන්න බෑ. නමුත් ඔහේ ඉන්න පුළුවන්. වේදනාවක් ඔහේ දැනෙනවා. ඒව බාධාවක් නැහැ.
හරි.
එතකොට ඒක තමයි ඇරගෙන ඉන්නකොට දැකපු අත්දැකීම.
ඇස් ඇරගෙනත් මොහොම සැහැල්ලුවෙන් ඉන්න. ඉතින් ඒ කියන්නේ දැන් ඇරීම වැසීම කියන එකේදී දැන් අපි ඇහැ වහගත්තාම සම්පූර්ණයෙන්ම නිකන් එළියෙන් බාහිර ලෝකෙන් අපි ඉවත් වුණා වගේ ගතියක් නේ තියෙන්නේ. දැන් එතෙන්දී අපිට ඉන්න පුළුවන් ඉතින් ටිකක් පහසුවක් තියෙනවා මේ එකාතකින් එනියෙන් එන මේ බාධාවන් අඩුයි. හැබැයි ඇස් ඇරියහම බාධාවන් වැඩි. දැන් අපේ දක්ෂතාවය වෙන්න ඕනේ ඇස් ඇරගෙනත් පුළුවන් ද අපිත් එක්කම ඉන්න. නැත්නම් වෙන කොහෙවත් ඇලෙන්න යන්නේ නැතිව දිත්තේ දිට්ට මත්තම් මට්ටම පවත්වන්න පුළුවන්. දැක්කා පමණයි. හිත තියෙන්නේ පැටලෙන්න යන්නේ නැතිව. ඒක අපි ඇරලා පුරුදු කරන්න ඕනේ අතරම.
ඔව් ඇස් අරගෙන තමයි සාමාන්‍යයෙන් ඒ තත්ත්වෙ.
ඔව්. ඔව්.
ඇස් පියාගෙන ඉන්නකොට උනේ ඇත්තටම
සමාධියකට යනවා.
ඔව් මොකක් හරි ඒක ඒ විදිහට ඒක එතකොට කය දැනෙන්නේ නැහැ. නමුත් එතකොට අදක්ක දැන් කාමරයේ තියෙන ඔරලෝසුවේ තප්පර කට්ට යන සද්ද තමයි සාමාන්‍ය වෙඩිබුරම දැන් ඇහෙන්නේ.
හරි.
නමුත් ඒකත් ඒ ඇහෙන ස්වභාවය අඩුවෙලා ගියා නිකන් මොකුත්ම නැති නිකන් කළු පාට වටපිටාවක් වගේ සම්පූර්ණ මොකුත්ම නැති ඒ තත්ත්වෙ ඉන්න පුළුවන්.
ඉන්න පුළුවන් හැබැයි ඒක තමයි. එතෙන්දී අපි බලන්න ඕනේ දැන් මම මෙහෙම නිකන් මොකද ඒ කියන්නේ නිර්ණායකයක් දෙන්නම්. දැන් මහත්තයා ඔය தත්වෙට යන්න කලින් හිතේ තිබුණනේ යම්කිසි සංසිඳිච්ච බවක්, නිදහස් බවක්, ආතතියෙන් තොර බවක් තිබුණනේ. දැන් ඔයක එක මට්ටමක්. ඊට පස්සේ මේ සමාධියෙන් එළියට ආවට පස්සේ හිතේ තියෙන හිර වෙච්ච බවක් නම්, ආතතිගත වෙච්ච බවක් නම්, හිතේ හැකිලිච්ච බවක් නම් තියෙන්නේ ඒ කියන්නේ මේ සමාධිය තේරුමක් නැහැ.
එහෙම ගැතියක්
නැහැ. ආ ඒක හැබැයි ඒකේ අනිත් පැත්ත වෙලා තේනවා නම් හිතන්න කලින් තිබුණටත් වඩා හිත හරි සංසිඳිලා, හිත හරි නිවිලා, හිතේ ආතතිය දුරු වෙලා ගිහිල්ලා, හරිම නිකන් සෞම්‍ය බවට පත් වෙලා, හිත හරිම ප්‍රබෝධමත් වෙලා. එහෙමනම් එබඳු සමාධියක් සුදුසුයි.
ඔය ගැන සැරගෙන හිටියත් ඒ තියෙන තත්ත්වේ එහෙමම ඉන්නවා. ඒ කියන්නේ
හරි
ඒ තියෙන ස්වභාවය ඇති වුණා නැති වුණා කියන මට ඒක කිසිම මේ ප්‍රශ්නයක් නැහැ.
හරි.
මමට ඕන අර මම ඇස් අරගෙන ඉන්නකොට මම අර නිකන් බලනවා. يعني කය වැඩ කරන්න පුළුවන්ද කියලා. يعني අත කුස්සන්න එහෙම බැලුවට අත ඉස්සෙන්නේ
නැහැ.
අහහ. ඉඳානේ දුන්නට මේක මොකක්ද කියන්නේ ඒක.
හැබැයි එතෙන්දි
අල්ලගෙනද ඉන්නේ?
ඔව් ඒක තමයි. එතෙන්දි බලන්න ඇස් අරගෙන ඉන්නවා. හැබැයි ඇහැ කොහේ හරි හිර වෙලා තියෙනවද කියලා. දැන් අපිට පුළුවන් ඇහැ අරගෙන එක දෙයකට ફોકસ කරන්න පුළුවන්. එක දෙයකට යොමු කළා ඒ යොමු වීම නිසා ඇහැ හිර වෙලා එතන. එතකොට අපිට අනිත් ඉන්ද්‍රයන් ක්‍රියා කරන්න විදිහක් නැහැ. මොකද ඇහැ අපේ හිතේ අපි තුන් ශක්තිය කියලා. ඒ ශක්තිය ඒ ඇහැට ලක් වෙච්ච රූපය තුලින් ග්‍රහණය කරගෙන තියෙනවා සම්පූර්ණයෙන් අපිව එයා තුළ ඇබ්සෝබ් වෙලා එයා තුළ හිර වෙලා. ඉතින් ඒක මෙතෙන් ඇත්තම විපස්සනාවේදී ඒක මේ වැදගත් නැහැ. වැදගත් නැහැ කියන්නේ ඒක සුදුසු නැහැ. ඊට වඩා අවශ්‍යයි හිත ඒ දැන් ඇහෙන් බලන රූපය තුළ ඇහැට මේ අපේ හිතට নিমগ্ন වෙන්න දෙන්න එපා. පිහිටන්න දෙන්න එපා.
ඉන්ද්‍රියන් හරහා කියන්නේ සරගෙන කියන શબ્දේම ඔක්කොම ඇහෙනවා.
හරි.
සතිය විතරයි තියෙන්නේ.
හරි.
සතිමත් බව තුල තමයි ඉන්නේ. අරවා කිසිම දෙයක උපාදාන වෙලා
නැහැ. නෑ. හරි. ඒ తত্ত্বය බොහොම සෞම්‍ය මට්ටමකින් පවත්තල්. මුරුදු මට්ටමකින් පවත්තල්. ඉතින් ඔතන අපිම තමයි පුදුමාකාර විදිහට අපේ හිත ගැන පුංචි අවධානයක් පවත්වනවා. හරි සියුම්. හරිම මුරුදු වන්දමකින් සෞම්‍ය වන්දමකින් අපි හිතගෙන අවධානයෙන් ඉන්නවා. හිත කොහේවත් يعني මහා දැන් මේ කතා කරන්නේ රාගය ద్వේෂය වගේ මහා බරපතල දේවල් නෙමෙයි. හැබැයි නිකන් සමාධියකවත් ගිහිල්ලා හිර වෙලා දෙන්න බෑ. ඔව්. ඒක දැන් ඕක ඇත්තරම මේ يعني තේරුම් ගන්න වෙන්නේ අර ආතතියට සාපේක්ෂව තමයි. හිත ආතතිගත වෙනවා සමාධියක වුණත් හිර වෙනකොට. හිත ආතතියෙන් නිදහස් වෙලා නම් තියෙන්නේ අපේ මුහුණේ වෙන්න පුළුවන්, අපේ කයේ දැනෙන ඕනම තැනකදී වෙන්න පුළුවන්. මේ කයෙන් පවා තේරුම් ගන්න පුළුවන් ආතතියක් ඇති වෙලා නම්. ඒ කියන්නේ හිත ගිහිලා මොකක් හරි උපාදාන කරගෙන ආතතිගත වෙලා තියෙනකොට අපේ කයෙත් තියෙන යම්කිසි ටෙන්ෂන් එකක්. කයෙත් තියෙන යම්කිසි ආතතිගත වීමක්. ඒවට සාපේක්ෂව හරි අපි හඳුන ගන්න ඕනේ මේ වෙලාවේදී මේ මානසික ක්‍රියාවලිය හරහා මම හිර වෙලාද? හිතේ ආතතියක් ඇති වෙලාද? හිත ආයෙත් නිකන් පටු වෙලාද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන එතෙන්දි තේරෙනවා ඔව් මේ යන සමාධිය හරහා ආයෙත් නිකන් අර හිතේ තිබිච්ච පිබිදුන ගතිය, සරල ගතිය, සැහැල්ලු ගතිය, කොහෙවත් ඇලිච්ච නැති ගතිය, උපාදාන නොකල ගතිය අහිමි වුණාය, හිත ඒ වෙනුවට ආයෙ ගිහලා හිර වුණාය, පටු වුණාය කියන තේරෙනවා නම් අතල්ලා දාන්න තියෙන්නේ. හොඳයි. සාමකාමී. ඔව්.
සාමකාමී මේ විදිහට ඉන්න පුළුවන්.
හරි.
අර මමයා විතරයි හිටපු ගම මොනවා හරි හිතන්න ඕන කියලා මේව කරනවා. ඒක හඳුන් අර සතිය තුලින් මේක
හඳුන ගන්නවා. ඒක
තමයි.
එන්න හරි. ඒක තමයි. දැන් ඔය වගේ තැන්වලදී සියුම් කෙලස් තමයි හඳුන ගන්න තියෙන්නේ. ඒ වගේමයි මේ මමයා හදන හැටි, කෙනෙක් හදන්න යන හැටි, අතීතයේ වෙච්ච සිදුවීම් හරහා කෙනෙක් හදන හැටි, අනාගතේ කරන්න තියෙන දේවල් හරහා කෙනෙක් හදන හැටි, අපේ දක්ෂතාවයන් හරහා අපි කෙනෙක් හදන හැටි, මමෙක් හදන හැටි, ඉස්මතු වෙන්න හදන හැටි, අන්න ඒ වගේ ඒ අර මම හදන හැටි, ඒව තමයි අපි පුළුවන් තරම් සියුම්ව හඳුනා ගන්න තියෙන්නේ. ඇත්තම ඔය යවකලාපී සූත්‍රයේ ඔය කාරණා හොඳට බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. මහත්තයාට පුළුවන් නම් ඒ සූත්‍ර දේශනාව අහන්න, ඒකෙන් මේ සූත්‍ර මතන මේ ධර්ම දේශනා පහක් විතර කළා. යවකලාපී සූත්‍රය කියලා නිසරණවන්නේ වෙබ්සයිට් එකේ මේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ ටිකක් පොඩ්ඩක් අහන්න. මොකද ඒ කාරණාව තමයි විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. කොහොමද අපි මේ මම හදන්නේ, කෙනෙක් හදන්නේ, පුජ්‍යලයක් හදන්නේ? ඕකට කියනවා අහංකාර මමංකාර කියලා. ඉතින් ඕවා හඳුනාගන්න එක හරිම මේ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතයේ අලුත් පියවරක් කියලා කියන්න පුළුවන්. හොඳයි.
ඊළඟ ප්‍රශ්නය අරුණ මානතුංග මහතා ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
දැන් ඉස්සෙල්ලා මහත්මේ පින්වත් මහත්මේ අදහසක් ඒ මහත්මයාගේ ඉදිරිපත් කළා මේ මෙත්තා චේතෝ විමුක්තිය ඒ මහත්මයා අත්දකපු කාරණා පිළිබඳව මෛත්‍රිය පිළිබඳවම වෙනස් ආකාරයෙන් අත්දැකීම් ලබන්න පටන් අරන් තියෙන නිසා ඒක පැහැදිලි කර ගැනීමටයි මේ ප්‍රශ්නය අහන්නේ. ඉස්සෙල්ලම ස්වාමීන් වහන්සේගේ කීය සතිය සිදු කළ වටිනා දේශනාව, ඒ කියන්නේ වේදනානුපස්සනාව පිළිබඳව කරපු දේශනාව එක්තරා වැදගත් ස්ථානයකට යොමු වුණොත් ස්වාමීන් වහන්සේ දේශනා කළා අපි ඇලීම සහ ගැටීම අතර සිදුවන දෝලනීය සිතේ අඩුවෙන්නට පටන් ගත්තාම පටික සිතත් රාග සිතත් ඒ පුද්ගලයා තුළ අඩුවෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ තත්ත්වය දැන් අද කරපු දේශනාවට එකතු කරොත් ඒ කියන්නේ චිත්තානුපස්සනා තත්ත්වයකදී මම කියන්නේ මගේ මනස හැම වෙලෙම ඒ විදිහට නැති තත්ත්වයක් තියෙනවා රාග ද්වේෂ කියලා. නමුත් දවස තුල ඕනෑකමින් වගේ ඇති කරගන්න පුළුවන් අර ඒ ඇතිවන ඒ සිතිවිලි වේගය අඩු කළා බොහොම අඩු තත්ත්වයකට ගත්තාම සමහර වෙලාවට බොහොමත්ම ශනිකව කරන්න පුළුවන්. ඊට පස්සේ අරුම පුදුම වගේ මට දැනට හැඟෙන දෙයක් වෙනවා. ඒකට මට තේරෙන්නේ කියන්නේ මෛත්‍රියද නැත්නම් කරුණාවද කියලා යොමු කරන්න පුළුවන්. දැන් මෙත්තා චේතෝ විමුක්ති තත්ත්වෙමද දන්නේ නැහැ. නමුත් අර අපි මෙත්තා භාවනාව කරනකොට බොහොම දැඩි ආයාසයකින් ඒක වර්ධනය කරලානේ කරන්නේ. නමුත් මම එහෙම කවදාවත් කරලා නැහැ. නමුත් එක පාරට කෙනෙක් කෙරෙහි හරි සත්‍යය කිරීම හරි යොමු කරන්න පුළුවන්. මොකද අර ඇලීම් ස්වභාවයක් නැ, ගැටීම් ස්වභාවයක් නැ. නමුත් තත්ගාලේ කරුණාව හරි මෛත්‍රිය හරි යොමු කරන්න පුළුවන් ගතියක් එනවා. ඒ පිළිබඳව වැඩියෙන් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ සමාධියකට වඩා ප්‍රබලයි කියන්න පුළුවන් මෙත්තා චේතෝ විමුක්තිය වගේ තත්වයක්. මොකද සමාධියකදී තියෙන්නේ හිත එක තැනකට හිරවීමක් නැත්නම් එක තැනකට යොමු වීමක්, ફોકસ වීමක් තමයි සමාධියකදී තියෙන්නේ. ඒකේ තව වර්ධනය වෙච්ච මට්ටමක් තමයි, වර්ධනය වෙනාට වඩා පැතිරිච්ච මට්ටමක් තමයි අරූප ධ්‍යාන මට්ටම් වලදී නැත්නම් ඔය කසින වලදී හරමේ කරන්නේ. ඒක පතුරවන. ඒ පතුරවන ගතිය තමයි මෙත්තා චේතෝ විමුක්ති වලදී නැත්නම් විශේෂයෙන් චේතෝ විමුක්ති මට්ටම් වල තියෙන්නේ. ඒක තැනකට හිර වෙච්ච ගතියක් නෑ. එක අරමුණක් තුළට පටු වෙච්ච ගතියක් නැහැ. හිත හාත්පස පැතිරිලා. හිතේ දැනුවත් බව හාත්පස පැතිරිලා. ඒ හාත්පස පැතිරිච්ච මට්ටම ඉතින් බොහොම අරිට වඩා ප්‍රබල මට්ටමක් කියලා කියන්න පුළුවන්. හැබැයි හිතන්න ওই මට්ටමේ ඉඳද්දී අපේ හිතට යම් කෙනෙක්ව අරමුණු වුණා. දැන් අර මං කියුවානේ ওই தত্ত্বය අපි පොඩ්ඩක් ගැඹුරුම ඔය සමාධියේ ඉන්නේ නැතුව විමුක්තියේ චේතෝ විමුක්තියේ ඉන්නේ නැතුව දැන් පොඩ්ඩක් ඒක නොගැඹුරු මට්ටමටපත් කරනකොට ඔන්න කාවහරි අරමුණු වුණා. අපි හිතන්න යම්සේ ලෙඩෙක්ව අරමුණ වුණා කියලා. ඊට පස්සේ ඒ ලෙඩාව අරමුණු වුණා නම් ඇත්ත වශයෙන්ම විපස්සනා ඇහැකින්නම් කරන්න තියෙන්නේ මේකත් හුදු සිතුවිල්ලක් පමණයි. මේකත් හුදු අරමුණක් පමණයි, සංඥාවක් පමණයි කියලා ඒක අත්හැරලා දාන එකයි කියන්න තියෙන්නේ. මොකද දැන් මේ ඇවිල්ලා උපාදානයක්නේ. මේ ඇවිල්ලා සංඥාවක්. ඒකත් ආවා, තේරුම් ගත්තා, වටිනාකම් දෙන්න ගියේ නෑ, මුලා වෙන්න ගියේ නෑ, අත්හැරලා දැම්මා. ඒක තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් හිත නිදහස් වීමයි වෙන්නේ. ඉතින් ඒක තමයි නිවැරදි විපස්සනාවදී කරන්න තියෙන්නේ. හැබැයි අපි හිතමු ඒ වෙනුවට මේ යෝගාවචරයා මේ සංඥාවට වටිනකමක් දුන්නා. මේ ඉන්නේ අහවලා කියලා එයාට නමක් දුන්නා. මේ ඉන්නේ අපි හිතමු ඔන්න අපේ කවුරු හරි වැඩිහිටියෙක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් දැන් රෝගාතුර වෙලා. ඉතින් අපි අරකේ ඉන්න අතරේ ඔන්න මේ රෝගාතුර වෙච්ච අම්මව මතක් වෙනවා. ඊට පස්සේ ඔන්න ඒ අම්මගේ සංඥාවක් හිතට ආවා. ඔන්න මේ අම්මයි කියලා එයාට නම දුන්නා, සංඥාවට වටිනකම දුන්නා. ඒත් එක්කම මේ අම්මා දැන් රෝගාතුරයි කියලා සිහි වෙනවා. ඉතින් දැන් ටික ටික මේක දැන් වර්ධනය වෙලා දැන් අපි අර හිතිය මෙත්තා සහගත බව දැන් මේ අම්මා කෙරෙහි යොමු වෙනවා. ඉතින් එතකොට එන්නේ අතිශය ප්‍රබල මෛත්‍රියක් තමයි එතන එන්නේ. ඉතින් ඒ නිසා මෛත්‍රිය වඩලා තියෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අම්මව අරමුණු කළා මුලින් මෛත්‍රිය නොවඩා හිටියත් අපි මෙත්තා චේතෝ විමුක්ති මට්ටමක ඉඳලා ආපු අරමුණට අපි කෙලින්ම වටිනකමක් දීලා මේ අහවලාය කියලා අපි එතන අඳුනගෙන එයාට මෛත්‍රී කරන්න ගියොත් අතිශය ප්‍රබල මෛත්‍රියක් වඩන්න අවස්ථාව තියෙනවා.
ස්වාමීන් වහන්සේ මම දන්නේ නැති කෙනෙක් ඉන්නේ අම්මා වගේ කිට්ටුවන්තේ නෝන කෙනෙකුට පවා එහෙම
පුළුවන් කරන්න පුළුවන් පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. ඔව් පුළුවන්.
හොඳයි,
තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව සන්ධ්‍යා මිහිහාන මහත්මිය ලැබෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට ඇහෙනවද මම කතා කරනවා?
ඇහෙනවා ඇහෙනවා කියන්න.
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ 2019 දෙසැම්බර් මාසයේ තිබුණු වැඩමුළුවකට මම සහභාගී වුණා නිස්සරණවනි. එතකොට එදා ඉඳලා මම පැයක් සක්මන් භාවනාව කරනවා. මේ මෑතක ඉඳලා මට හොඳටම මේ භාවනාවේදී නිදිමත හැදිලා වැටෙන්න ගියා. බොහොම අමාරුවෙන් ඒක යටපත් කරගත්තත් ඒත් බැරි වුණා. පස්සේ මම භාවනාව නැවැත්තුවා ටික කාලෙකට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම ආයෙ කරනකොට දැන් පුදුමාකාර විදිහට මගේ හුස්ම අරමුණු වෙනවා. මේ ඒ වෙලාවට අවදිනකොට පුදුමාකාර විදිහට හුස්ම අරමුණු වෙනවා. ඊළඟට අනිත් වෙලාවලදී වුණා හුස්ම අරමුණු වෙනවා සද්දෙත් එක්ක වෙන වැඩ කරද්දී. ඒක එකක් මගේ ප්‍රශ්නය. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මම පරයාක භාවනාවේ සාමාන්‍යයෙන් පැයක් විතර ඉන්න උත්සාහ ගන්නවා. මේ ප්‍රාජකාරී ඉන්න මට සමහර කාලට නැගරෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මට දැන් සාමාන්‍යයෙන් පැයක් පැයකමාරක් වගේ මම ඉස්සරේ මේ හිටියා. දැන් තියෙන ගැටලුව මම එහෙම භාවනා කරනකොට විනාඩි 10කින් විතර ලොකු රස්නයක් මට එනවා ස්වාමීන් වහන්සේ.
හරි,
මට අන්න ඒ දෙක තමයි තියෙන ගැටලු දෙක.
හොඳයි, දැන් ඔතෙන්දී කියන්නේ නවත්ත ගන්න බැරි විදිහටම ආනාපානයේ අරමුණු වෙනවා නම් අපිටම සක්මනේදිත් අපිට පුළුවන් එහෙමනම් සක්මනේ එහෙම හිට ගන්න පුළුවන්. හිටගෙන දැන් මේ වැටෙන ආනාපානය දිහා විමසන්න පටන් ගන්න. දැන් මෙතන තියෙනවා ආස්වාසයක්, මෙතන තියෙනවා ප්‍රස්වාසයක්. මේක දිගයි, මේක කොටයි, මේක මුල මැද අග, මේක උණුසුම්, මේක සිසිල්, මෙතන දැන් ස්පර්ශ වෙනවා කියලා අර ඒ ආනාපානයට අනුකූලව යම් යම් සූක්ෂම මට්ටම් පුළුවන් තරම් වඩන්න පටන් ගන්න. ඒක වැරද්දක් නෑ. මොකද දැන් තමන්ට හොඳටම තේරෙනවා දැන් මේ හිත පුරුදු කරපු ගතියක්, හුරු ගතියක් තියෙනවා ආනාපානෙට. ඒ නිසා දැන් එයාවම මතු කළ දෙනවා. ඉතින් ඒක අපිට දැන් විපස්සනාවට හරවන්න උත්සාහන්ත වෙන්න පුළුවන්. හිතත් දැන් හොඳට ඒකාග්‍ර වෙලා තියෙන්නේ, සිහියත් දියුණු වෙලා තියෙන්නේ. දැන් සම්පජඤ්ඤේ දියුණු කරන්නයි තියෙන්නේ ආනාපානෙව පාවිච්චි කළා. දැන් ඔන්නත් එන්නේ ආස්වාසයක්, ඔන්න ප්‍රස්වාසයක්. මේක මෙන්න මෙතන මුල හරිය, මෙන්න මේ හරිය මැද, මෙන්න මේ හරිය අග. දැන් ඔන්න පුංචි හිස්තනකුත් තියෙනවා. ඔන්න මේ හරිය ආයි මුල, මේ හරිය මැද, ඔන්න මේ හරිය අග, ඔන්න ආයි හිස්තනක් තියෙනවා. ඔන්න ඊළඟ එකේ ආස්වාසයේ මුල. මේ වගේ බොහොම සියුම්ව මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය විමසන්න පටන් ගන්න. ඒ හරහා සතිය දියුණු වෙනවා, ඒ හරහා සම්පජඤ්ඤේ දියුණු වෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් මේ ආස්වාසයක් කියන එක සිසිල්ද නැත්නම් උණුසුම්ද, මේකේ ඒ උණුසුම් භවයේ පටන් ගැනීම, උණුසුම් භවයේ අවසානය, සිසිල් භවයේ පටන් ගැනීම, සිසිල් භවයේ අවසානය, ඇතිල්ලෙන ගතියේ පටන් ගැනීම, ඇතිල්ලෙන ගතියේ අවසානය, ඔය වගේ පුළුවන් තරම් ඒ ධාතු ලක්ෂණ මතු කර ගනිමින් ඒවා හඳුනා ගනිමින් කටයුතු කරන්න උත්සාහන්ත වෙන්න.
මගේ
ප්‍රශ්නෙත් ඒක තමයි. දැන් ධාතු ලක්ෂණ වලට තමයි දැන් හිත යන්නේ. ඒක වැරද්දක් නැහැ. මොකද දැන් ධාතුන්ගේ සාමාන්‍යයෙන් ක්‍රියාකාරීත්වය දැනනකොට එක එක අය ඉස්සරහට එනවා. දැන් අපිට හරියට නිශ්චය වශයෙන් කියන්න බෑ, නැත්නම් විධානයක් දෙන්න බෑ අහවල් එක්කෙනා ඉස්සරහට එන්නේ කියලා. ඒගොල්ලොම තමයි Tamanට කැමති ඒ ඒ අවස්ථානුකූලව හේතුන්ට අනුකූලව එක එක්කෙනා එළියට එන්නේ. ඉතින් අපිට ඒ ඒක මතම තමයි අපි තේරුම් ගන්න මේකේ මට පාලනයක් නැහැ කියලා. මට උවමනාවක් නැහැ දැන් මේ වෙලාවේදී රස්නේ ගතියක් මතු කරගන්න. හැබැයි ඔන්න රස්නේ ගතියක් ඇවිල්ලා. මට උවමනාවක් නැහැ මේ වෙලාවේදී කයේ හරි කොහේ හරි කම්පන චංචල මතු කරගන්න. හැබැයි ඔන්න කම්පන චංචල පහළ වෙනවා. මට උවමනාවක් නැහැ මේ වෙලාවේ තද ගතියක් මතු කරගන්න. හැබැයි ඔන්න තද ගතියක් පහළ වෙනවා. එතකොට අපිට තේරෙනවා මේක මේ මට ඕන විදිහට මේ හැසිරෙන කයක් නෙමෙයි. මේක වැඩ කරන්නේ එයාටම ආවේනික න්‍යායපත්‍රයකට. එයාටම ආවේනික හේතුඵල ධර්මයකට තමයි මේ කය ක්‍රියාත්මක වෙන්නේ කියන පාඩම තමයි අපි ඉගෙන ගන්න. ඒ නිසා රස්නේ පහළ වෙද්දෙන් මට තියෙන්නේ මේ දිහා මධ්‍යස්තව බලන්න කොහෙද මේ රස්නේ ගතිය වැඩියෙන්ම දැනෙන්නේ. ඒ රස්නේ ගතියට අවධානය යොමු කරන්න. ඒ රස්නේ ගතියේ ස්වභාවය මේ රස්නේ ගතිය කියලා කියන්නේ තනි රස්නේ ගතියක්ද කියලා විමසන්න. එක තැනක විතරද මේ රස්නේ ගතිය තියෙන්නේ කියලා විමසන්න. ඒ වගේ අර රස්නේ ගතිය ගැන යම්කිසි පරීක්ෂණයක් කරන විද්‍යාඥයෙක් වගේ අපිත් හොඳට ඒ දිහා විමසීමකින් විමසිල්ලකින් බලන්න අවශ්‍යයි.
එහෙමයි
ස්වාමීන් වහන්සේ. ඔබ
ඊළඟ ප්‍රශ්නය ඉන්දිරා වීරසිංහ මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් අප භාවනාවට වාඩි වුණාම අපිට සිතුවිල්ලක් ආවම ඒක සිතුවිල්ලක් පමණයි කියන එක දැන් වැටහෙනවා. ඉස්සෙල් ස්වාමීන් වහන්සේ මේ දැන් එහෙම කියලා ඒක එනවා යනවා ඒ වගේ. දැන් අපි කිව්වොත් අපි පරණ මීටින් එකද කිව්ව දෙයක් අපිට භාවනාවට වාඩි වුණාම එනවා නම් ඒ කියන්නේ මට තේරුණ දේ තමයි ඒක මේ තුල මම කියන පුද්ගලයා ඉන්නකම් තමයි ওই සිතුවිල්ල එන්නේ.
හරි හරි.
ඒ කියන්නේ
මට පුළුවන් ඒ සිතුවිල්ල හරහා ඕනනම් මමෙක් ඉස්මතු කරන්න පුළුවන් ඕනනම්.
එහෙමයි.
ඔව්. ඒ දැන් මෑණිය කියන එක සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ අපේ තියෙන කෙලෙස් ස්වභාවයන් උත්සාහ කරනවා ඒ අපි කරපු කියපු දේවල් හරහා අපේ දක්ෂතා හරහා මමෙක් හදලා දෙන්න උත්සාහ කරනවා. ඒතර අන්න එතකොට අපි ඒවට මුලා වෙන්න යන්නේ නැතිව අපි හඳුනා ගන්නවා මෙන්න මෙයා දැන් මම හදන්න හදනවා. දැන් මෙතෙක් කළා මම හිතියේ නැහැ. මෙතෙක් කළා නිකන් උදු දැනුවත් බවක් තිබුණේ කෙලසුන්ගෙන් තොර බවක් තිබුණේ. ඔන්න මේ දැන් මොකක්ද එකක් අල්ලගෙන මේ වෙච්ච මීටින් එක අල්ලගෙන ඔන්න මම ඒක මෙතෙන් මෙහෙම කිව්වාය අරයා මෙහෙම කිව්වාය කියලා එයා නිකන් මතක් කරලා දෙනවා නිකන් ඒ මතක් කිරීම අස්සේ ඉන්නවම. ඔව්.
දැන් තව එකක් තමයි මට තේරුණා ස්වාමීන් වහන්සේ දැන් අපි කැමරට ගියා කියන්නේ කැමරට ගිහිල්ලා අපි කාලය වෙලා කියනවා හරි රහයි කියලා.
ඔව්.
දැන් ස්වාමීන් වහන්සේ දැන් එතකොට ඒක දැන් ගොඩක් එහෙම කියනවා අඩුයි. මොකද මේ ඒක සිතුවිල්ලක් පමණයි මේ නැත්තම් අර එතනත් මා එතකොට කෑම දුන්න කෙනා හිතනවනේ මම හොඳයි අනේ කුසීත් කරා කියලා.
ඔව්.
දැන් ඒවත් පොඩ පොඩ නතර කරන. ඒක ස්වාමීන් වහන්සේ අර ඇතුලේ දැන් මම ඇවිල්ලා දැන් බෝරින් පර්සන් කෙනෙක් වෙලා යන්නේ අඩු වෙලා. එතකොට හැබැයි අර ඇතුල නිවිලා ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ
යාට
එහෙම තමයි යන්න ඕනේ
නැත්නම් ඒක තමයි අපිට ඔහම තමයි යන්න වෙන්නේ. හැබැයි ඉතින් ඔතන යම්කිසි සමබරතාවයක් පවත්වා ගන්න වෙනවා. මොකද ඉතින් අපිට ජීවිතයේදී අනිත් අයත් එක්ක කටයුතු කරන්නත් සිද්ධ වෙනවානේ. ඉතින් එතකොට අන්න ඒ වගේ මට්ටම් වලදී අපි සම්මුතියත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍යයි. ඉතින් එතෙන්දී තවත් කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා බහ කරන එක විහිළුවත් අහලුවක් කළා ඒ සාමාන්‍ය විදිහට ඉන්න එක ඒක අර සාමාන්‍ය සමාජික පැවැත්ම සඳහා ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අර අනිකුත් අයගේ යහපත පිණිසත් නැත්නම් අපි අනිත් අයත් එක්ක සුහදතාවය පවත්වා ගැනීම පිණිසත් යම් පමණක සමාජික සම්බන්ධතාවයක් නිරවුල්ව පවත්වා ගන්න අපි භවනාව බාධා කරගත යුතු නැහැ. ඇත්තටම අපි තේරුම් ගන්න තියෙනවා මෙන්න මෙහෙම සම්මුති ලෝකයක් තියෙනවා. අනිත්‍ය ජීවත් වෙන්නේ මෙන්න මේ බඳු සම්මුති ලෝකයක. ඒක විනිවිද යන්න මට දැන් හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි අවස්ථානුකූලව මමත් මේ සම්මුති ලෝකයේ තුල ජීවත් වෙනවා. හැබැයි ඉතින් මම දන්නවා මේක මිරිඟුවක් කියලා. මම දන්නවා මේක මේ පුංචි දරුවන්ගේ සෙල්ලමක් කියලා මම දන්නවා කියලා අන්න ඒ වගේ වැටහීමක් ගැන බුදුහාමුදුරුවෝ කතා කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හරියට ලස්සනට පෙන්නවා උපමාවක්. ඒ කියන්නේ මේක අහලත් ඇති. ඒ කියන්නේ පුංචි දරුවෝ මේ එකතු වෙලා සෙල්ලංගයක් හදනවා. ඉතින් ඒ සෙල්ලංගේ හදලා ඒක ඉතින් බත් තියෙනවා, කොස් තියෙනවා, වෑංජන් තියෙනවා. ඉතින් ඒකට ඉතින් අම්මටත් දෙන්න කියනවා, තාත්තටත් දෙන්න කියනවා. ඉතින් ඒගොල්ලෝ බත් බෙදනවා. ඉතින් අම්මට කන්න කියනවා, තාත්තටත් බත් බෙදනවා, තාත්තටත් කන්න කියනවා. ඉතින් හරි විනෝදයක් ලබනවා. ඉතින් අම්මයි තාත්තයි මේ සෙල්ලංගෙටත් එනවා. ඉතින් අම්මයි තාත්තටයි මේක සෙල්ලංගයක් පමණයි. හැබැයි අර දරුවන්ට ඒක ඒ වෙලාවේ හරි වටිනවා. කවුරු හරි ඒක සෙල්ලංගේ කැඩුවොත් එහෙම හඬනවා, වැළපෙනවා, රණ්ඩු වෙන්න යනවා. ඉතින් ඒගොල්ලන්ට ඒක දැන් ඇත්ත වෙලා. හැබැයි යම් වෙලාවක මේ සෙල්ලංගේ දැන් ඒගොල්ලන්ට එපා වෙනවා. මේක මේ හුදු සෙල්ලංගයක්. මේක හුදු මිත්‍යාවක්. මේක මේ වැඩක් නෑ. අපි මේ සෙල්ලමට හදාගත්ත එකක්. දැන් සෙල්ලම ඉවරයි කියලා අන්න ඒගොල්ලන්ට ඒක ඉවරුණාම ඒගොල්ලොම අතින් පයින් ගහලා විනාශ කරලා දානවා. කඩලා බිඳලා දානවා. ඉතින් එතකොට අර මේ එක නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි බුදුහාඳුරු හරි ලස්සන උපමාවකින් පෙන්වන්නේ. ඉතින් අපි මේ ජීවත් වෙන සම්මුති ලෝකය තුළ අපි ඇති කරගත්ත සම්මුතින් රාශියක් තියෙනවා. ඉතින් ඒ තුළ තමයි අපි පිළිහිටලා කටයුතු කරන්නේ. ඉතින් අපි මේ සම්මුතිය තුළ කටයුතු කරන්න අවශ්‍යයි සමාජික පැවැත්මේදී. හැබැයි ඉතින් ආධ්‍යාත්මික දියුණුවක් කරා යනකොට මේ සම්මුතිය විනිවිද යන්න පුළුවන් කමක්, සම්මුතිය තුළ හිර වෙන්නේ නැති ගතියක්, ඒ සම්මුතිය තුළම පටු වෙන්නේ නැති ගතියක් ආධ්‍යාත්මික යෝගාවචරයට හඳුන ගන්න පුළුවන්. එතකොට එයාට ලෝක දෙකක් තියෙනවා එක අතකින්. එයාට ඕනේ නම් සම්මුති ලෝකයේ තුල ගැටුමක් ඇති කර ගන්න නැතිව අනිත්‍යයත් එක්ක සුහදව කටයුතු කරන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් අයින් වෙලා ඒවැය හිර වෙන්නේ නැතුව ඊට වඩා ගැඹුරක ජීවත් වෙන්නත් පුළුවන්.
ඒකෙන් ස්වාමිනාස්ස සම්බඩතාවේ රැක ගන්නත් අපි සතියින්
ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි සම්මුතියට ගරු කරන්නත් ඕනේ ඉතින්. නැත්තම් ඉතින් අපිට සමාජයේ ජීවත් වෙන්න බැහැනේ.
ඒක ඝට්ටනයක් නෑ.
ඝට්ටනයක් නෑ. මොකද අපි තේරුම් ගන්නවා මෙතන මම සම්මුතියෙන් බැහැර වෙලා මම එතෙන්දි මේ පරමාර්ථයක් කතා කරන්න ගියොත් අනිත්‍යයත් එක්ක පැටලෙනවා. අනිත්‍යයත් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. බුදුහාඳුරෝ පෙන්නන මාර්ගයේ බුදුහාඳුරෝ පෙන්නනවා දැන් විශේෂයෙන්ම ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම. බුදුහාඳුරන්ගෙන් ඇහුවම ඔබතුමාගේ ප්‍රතිපදාව මොකද්ද? දෘෂ්ටිය මොකද්ද කියලා ඒ මේ බ්‍රාහ්මණයේ කැවිලා අහුවා බුදුහාඳුරු කියන්නේ මේ කාත් එක්කවත් වාදයක් ඇති කරගන්න තියෙක තමයි මගේ ප්‍රතිපදාව. ඔච්චරයි. ඒ නිසා අපි ගැඹුරක් දන්නව වෙන්න පුළුවන්. හැබැයි කාත් එක්කවත් ගැටෙන්නේ නැහැ. අපි ඉන්නවා බොහොම මධ්‍යස්තව, අනිත් අයත් එක්ක බොහොම සුහදව, මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා.
හොඳයි.
සන්න.
දුරකථනයකින් සම්බන්ධ වෙලා තිබෙනවා ඔපෝ කියලා දුරකථනයක් තිබෙනවා, මයික් එක ඔන් කරලා ඔබට ප්‍රශ්නයක් තිබෙනවද ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
කියන්න ඇහෙනවා අපිට.
ස්වාමීන් වහන්ස මම මේ වහන්සේගේ අර බ්‍රිස්ටේ ධම්මජීව ලොක් ස්වාමීන් වහන්සේගේ වැඩසටහනට ඉස්සෙල්ලා වැඩසටහනට දිගටම සහභාගී වුණා. මේ ඒ විලාසෙදී ඔබ වහන්සේගෙන් මට උපදෙස් ලැබුණා කායානුපස්සනාවෙන් දැන් සමාධිය තියෙන නිසා වේදනානුපස්සනාවට හැරෙන්න කියලා. ඊට පස්සේ මම එක දිගටම වේදනාව දිහා බලමින් වේදනානුපස්සනාව පරයන්කයට එළඹිලා කරන්න ගත්තා. මට මුලින් සුළු ටික වෙලාවක් ගත වුණාට පස්සේ මුලින් පොඩි පොඩි වේදනාවක් ආවා. මම ඒ වේදනාව දිහා බලාගෙන ගියා. ඒව ගෙවන් වෙලා ගියා. කොහොමම ටික දවසක් මම දිගටම කරනකොට මට ඊට පස්සේ පැය එකමාරකට විතර පැයක් විතර ගත වුණාට පස්සේ මේ වේදනාව උන්න එදා වගේ ගෙවන් වෙලා ගියේ නැහැ. දිගටම වේදනාව පටන් ගත්තා. මම බලාගෙන හිටියා. ඒක ටිකක් සැර වේදනාවක් දරන්න බැරි තරමට මුළු කයෙම වේදනාව ඇවිල්ලා, විශේෂයෙන්ම දකුණු කකුලේ උඩ කොටස සහ නවාගෙන ඉන්න පිටිපතුල ටික.
ඒ ටික වේදනාව ඇවිල්ලා ඊට පස්සේ මම පැය 3ක් විතර මං හිතන්නේ ඒක මෙනෙහි කරමින් ඉඳලා මට ඉවර වුණා. ඊළඟ දවසේ මම ඒක මෙනෙහි කරමින් හිටියා දිගටම. එදා ඉවර වෙනකොට සෑහෙන වේලාවක් ගත වෙලා එදා ස්වාමීන් වහන්සේ මුළු කකුලම වේදනාව ඇවිල්ලා දරා ගන්න බැරි තරම් වේදනාවක් ආවා. ඇවිල්ලා ඒක පාරටම ඒ වෙනකොට මං හිතන්නේ පැය දෙකක් තුනක් ගත වෙලා හරියට විශාල මූදු රැල්ලක් ඇවිල්ලා එක පාට අර වෙරළ සෝදගෙන වතුර ටික පහළට යන්න වාගේ ඒ වේදනාව අර කොට්ටේට තද වෙලා තියෙන ප්‍රදේශයයි ඔක්කොම වේදනාව නැති වෙගෙන ගිහිල්ලා ඊට පස්සේ ආවේ දණහිසයි පිටිපතුලයි විතරයි. පුතුම දැවිල්ල ගතිය ඒ වේදනාව තුළ මට දැනෙන්න ගත්තා. ඊට පස්සේ ආවේ දණහිස එක පාට වේදනාව දෙනවා, ඒක ගෙවන් වෙලා යනවා. පිටිපතුල වේදනාව දෙනවා, ඒක ගෙවන් වෙලා යනවා. ඔහොම මම ටිකටම ඒක දිහා බලාගෙන හිටිය. මම 10 මාට ඉඳගත්තු ස්වාමීන් වහන්සේ මන් නැගිටිනකොට එදා 3:00 ඊට පස්සේ මම ඊ අවසාන වර්ධයේදී මාහිකි ඊය මට පැය 2:45 විතර ඉන්න හම්බුනේ. හදිස්සිය මම ඇහැරුණා. මට පැහැදිලිවම තේරුණා ඒ වේදනාවල් ඒ විදිහටම දැනුණා. මට ඊ දවස මට තද වේදනාව ආවට මම හොඳින් ඒ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට මට පැහැදිලිවම අර දැවිල්ල ගතිය දැනෙන හැටි, ඒක විහිදෙන හැටි, ඊට පස්සේ ඒක ගෙවන් වෙන හැටි, ඊට පස්සේ දණහි ළඟ ඒක දැඩිව දැනෙන හැටි, ඒ ආකාරයට කරගෙන ගියා ස්වාමීන් වහන්සේ. මට උපදෙසක් ගන්න බෑ. ඊට පස්සේ කමටහන් සුද්ධ කරගන්නවත් ක්‍රමයක් තිබුණ නැති හින්දා මේ විදිහට කරගෙන ගියේ ස්වාමීන් වහන්සේ. මට තවදුරටත් මේ කරගෙන යන්න ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන්නයි මම මේ කතා කළේ.
හොඳයි. ඉතින් මම හිතන්නේ කෙරෙනවා හොඳයි. දැන් සෑහෙන උපේක්ෂාවකින් දරා ගැනීමකින් ඉවසීමකින් වේදනාව පසනාව වඩන බවයි තේරෙන්නේ. යෝකෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් මෑනියන් තුල දැන් ඔය තියෙන ඉවසීම ඇත්තටම පෙන්නුම් කරනවා වේදනාව පසනාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් යෝගාවචරයේ තත්ත්වය පෙන්නුම් කරනවා. ඒ නිසා දිගට ඔක් කරගෙන යන්න. ඉවසීමෙන් යන්න. පොඩ්ඩක් ඔතන කටුකොහලක් තියෙනවා. හැබැයි ඒක දරන්න පුළුවන්කම හොඳට පෙන්නුම් කරනවා. ඒ නිසා ඔක දිගට වඩාගෙන යන්න. කියන්නේ වඩාගෙන යද්දී ඔය වේදනාවේ යථා ස්වභාවය තමයි පොඩ පොඩ ඔය අපිට වැටහෙන්නේ. ඒතකොට ඔතන තනි වේදනාවක්ද තියෙන්නේ කියලාත් පොඩ්ඩක් විමසලා බලන්න. හිතේ තියෙන විමසා බලන ගතිය, දෙයක් සෙවිල්ලෙන් බලන ගතිය, සොයන ගතිය තව තව වර්ධනය කරන්න. එතකොට අන්න මෙතන තියෙන්නේ නිකන් අර මේ ඇත්තම දැන් මං ගිය සතියේදී විස්තර කරේ අර වේදනාව සම්බන්ධයෙන් බුදුහාඳුරුවෝ පෙන්වන උපමාවෙත් බුබ්බුලූපමා වේදනා බුබ්බුලූපමා කියලා. ඉතින් අර වතුර ජලාශයකට වතුර වැටෙනකොට වැස්ස වැටෙනකොට එතන අර එතන වතුර බුබ්බුලු ජල බුබ්බුලු වට අරගෙන බිඳලා යනවා වගේ උපමාවක් නේ බුදුහාඳුරුවෝ දෙන්නේ. අන්න ඒ වගේ ගතිය අපිට ප්‍රායෝගිකවත් මේ වේදනා උපසනාව හරහා හඳුනා ගන්න පුළුවන්. එතකොට අන්න එකාතකයෙන් බුදුහාඳුරුවත් එක්ක ලස්සනට මේ අපි සම්බන්ධ වෙනවා, දහමත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට ඒ වගේම අපිට ගැඹුරු දහමක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නත් අවස්ථාව සැලසෙනවා. ඒ නිසා වේදනාවේ ඒ ඇතිවීම නැතිවීම ස්වභාවයත් නිකන් තනි ලොකු වේදනාවක් ඇතිවීම නැතිවීම ස්වභාවය පමණක් නෙමෙයි. ඕක ඇතුලේ තව මොනවාද තියෙන්නේ? මේ වේදනාවක් කියුවට ඕක තව ටිකක් සියුම්ව බලන ගතියකට ගන්න. එතකොට සමාල්ලාවට ඔතන මේ තනි වේදනාවක් මෙතන වේදනාව 4-5ක් තියෙනවා. වේදනාව 10ක් විතර තියෙනවා. වේදනාව 15ක් විතර තියෙනවා. වේදනාව 20ක් විතර තියෙනවා කියලා අර පොඩ පොඩ අපේ සම්පජඤ්ඤය වර්ධනය වෙන්න තව තව මේකේ යථා ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ කෙරෙන විදිය හොඳයි. දෙකට කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මට දැනෙනවා වේදනාව කලව ප්‍රදේශයේ දැනෙනවා. පිටිපතුල ප්‍රදේශයේ දැනෙනවා. ඔක්කොම මෙතෙන්ට ධනස්ස පැත්තට එනවා. අරවේ වේදනාවක් නැති වෙනව නෙමෙයි ස්වාමීන්
වහන්සේ.
ඔව්. ගාවට තියෙනවා.
හරි.
හතබන විදියට දැනෙන්නේ මේ ධනස්ස ප්‍රදේශයේ තමයි.
හරි. ඒක ඒ කියන්නේ එක තැනක් කියලා ගන්න එපා දැන්. දැන් ඔතන අපි තාමත් ධනහිසය කලවය මේක මගේ වේදනාවේ කියලා කියන තාක් අපි තාම සම්මුතිය තුළ පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඒ වෙනුවට මේකයිලා හුදෙක් වේදනාවක් පමණයි. දැන් මේ නම් ගම් කිට්ටු කරන්න යන්න එපා. ඒවා ඔක්කොම අයින් කළා දාන්න. හිතට තව සැහැල්ලු වෙන්න දෙන්න. ඒ අපි අහලා තියෙන නම් ගම් ඔක්කොම ටික අයින් කළා මේකයිලා හුදෙක් වේදනාවක් පමණයි. මේකයිලා නිකං හේතුන් නිසායි මේක හටගන්නේ කියන එක ඒ හේතුණුත් පුළුවන් තරම් දකින්න උත්සාහන්ත වෙන්න. ඒ කියන්නේ දැන් අපි තුමු වාඩි වෙලා ඉන්න තැන වේදනාව හටගන්නේ මේ පොළවත් එක්ක ස්පර්ශ වීම නිසානේ. අන්නේ තදවීම නිසානේ අන්නේ ස්පර්ශය නිසා මේ වේදනාව හට ගන්න ආකාරය පුළුවන් නම් දකින්න. ඒ වගේ අර වේදනාවට අපි මේ දීපුන් සම්මුති නම්ගම් අයින් කළා. පුළුවන් තරම් වේදනාව වශයෙන් දකින්න උත්සාහන්ත වෙන්න. හිත සැහැල්ලු කරගෙන බලන්න.
සමස්ත වේදනාවක් හැදින්නේ.
ඔව් සමස්ත වේදනාවක්. ඒ වගේමයි ඒ එක නමක් දෙන්න යන්න එපා. අහවල් තන වේදනාවේ කියලා ඒ අපේ සම්මුති නම් ටික මෙතෙන්ට දාන්න යන්න එපා.
හොඳයි.
ඔව්. හොඳයි. හොඳයි.
හොඳයි.
දරුවන් සන්නයි. හරි.
ආයතනයෙන්
කරලා තිබෙනවා. අපිට තව විනාඩි 5ක් විතර ගන්න පුළුවන්.
දේවිකා අතපත් මහත්මියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් එහෙනම්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මේක වේ. මගේ ප්‍රශ්නයක් වෙනම එකක්. මගේ සහෝදරියක් ලංකාවේ ලොකුවට පිරිකා රෝගයකින් පෙළෙනවා. ඒක ඉතින් දැනගත්තු දවස්වල අපි ගොඩාක් උදව් කළා ධර්මයේ පිහිටවලා තියාගන්න. මේ දැන් ගොඩක් අසරණ වෙලා තියෙනවා. මොකද ඒක උස්සන්න වෙලා තියෙනවා. දැන් එයාට ටිකක් ඒ පැත්තෙන් අයින් වෙච්ච බවක් පේනවා. ඒක නැවත ඇති කර ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ මාර්ගකින්ද කියලා යහගන්න.
මොනවෙන්ද අයින් වෙලා තියෙන්නේ යා?
ඒ මේ දැන් ඉස්සෙල්ලා කියන ඒවා අපි යවපු මේ ධර්ම මේවා කියෝනේ වයි හැමදේම තිබුණට දැන් බඩේ තියෙන ලොකු වේදනාවක් හින්දා ඒවට යොමු වෙන්න බැහැ කියන එකක් තමයි කියන්නේ.
ඒක තමයි තේ අර එක පාරටම ඒ தත්තර ගන්න බෑ මොකද එයා පුරුදු කරලා නැහැනේ. ඉතින් ඒක තමයි ඇත්තටම දැන් අපේ ලොකු සායනාංශයෙම නිතර මතක් කරන්නේ මේ සතිය දියුණු කරන එක ලෙඩක් නැති වෙලාදී කරන්න ගන්න. අර අපි කියන්නේ වෙදකමට වඩා හෙදගම හොඳයි කියලා. නැත්තම් ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝරිටි කියලා අපි කියන්නේ. යන්නේ වගේ අපි පුළුවන් තරම් මේ හැකියාවන් අපේ නිරෝගීකම තියෙන කාලෙදී නැත්නම් අපිට ගමක්කමක් කරගන්න පුළුවන් කාලෙදී දිනු කළා තියෙනවා නම් ඒකට අපි අසරණ වෙච්ච වෙලාවක අපිට යමක් ලෙඩක් දුකක් වැළඳිච්ච වෙලාවක මේක යොදන්න පුළුවන්. නමුත් අපි උඟට හොඳටම අසරණ වෙලා ලෙඩක් දුකක් වැළඳිලා ඉන්න මට්ටමේදී මේක පටන් ගන්න එක පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා ඒක එක පැත්තක්. ඉතින් ඒ නිසා මේ සරල දෙයක් කියලා දෙන්න නිකන් අහගෙන ඉන්න පුළුවන් වගේ දෙයක් ඉදිරිපත් කළා නිකන් අර සහනශීලී ගතියක් හිතේ ඇති කරගන්න උත්සාහවන්ත කරන එක තමයි ඉතින් වටින්නේ. ඉතින් 100ට 100ක් උදව් කරන්න පුළුවන්ද කියන එක ඉතින් ගැටළු සහගතයි.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හොඳයි.
ඊපස්සේ මට මේ කියන්න ඕන මගේ සක්මන් භාවනාව ගැන. දැන් ගොඩක් ඒක දියුනෙමින් එනවා. ඒක මට හරි සතුටුයි. ඉස්සෙල්ලා මට එහෙම වැඩි අඳුන ගන්න බැරි වුණා පාදේ ඉස්සෙවෙන වෙලාව. දැන් හොඳට තේරෙනවා පාදේ ඉස්සෙවෙනවා යනවා තියෙනවා කියන එක පාද දෙකේම. තවදුරටත් දැන් මේක දියුණු කරගන්න මම දැන් මොනාද දැනින්නේ කියලා බලනවා. මේ ඒකත් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න හිතුණා මේ විදිහට.
ඔව් කමන්නේ යන විදිහ හොඳයි. ඒ කියන්නේ ඔබ තව දිගට දියුණු කරන්න අවශ්‍යයි. කියන්නේ අපිට ඔය දේ විතරක් මදි මේ තව ඔක සූක්ෂමව බලමින් දැකගනිමින් දිනු කරන්න දිකට වඩාගෙන යන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ.
ඔව්. තේරුවන් සරණයි.
හොඳයි පින්වත්නි එහෙනම් අපි අද පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ නැත උනා. එhmenan අද අපේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව ආරේ මෙතනින් සමාප්ත කරනවා. අපි මෙතෙක් රැස් කරගත් ආසියුලම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම්හෙහි සම්බතං පුුණ්‍ය සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු.